මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
අනුග්‍රහං කත්වා තීනං දේශනේ බන්තේ සත්‍යං තියං බන්තේ කුසලනේන සද්දින් ආජීවස්සමක සීනං ධම්මං වාචාමි අනුග්‍රහං කත්වා තීනං දේශනේ බන්තේ සත්‍යං තියං බන්තේ කුසලනේන සද්දින් ආජීවස්සමක සීනං ධම්මං වාචාමි අනුග්‍රහං කත්වා තීනං දේශනේ බන්තේ
එනම් වදාමිතං වදේත නමස්කාරය. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණ ගමනං සම්පූර්ණං පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. විසරණේන සද්ධින් ආජීවට්ඨනක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. අප්පෝ ධේන ජිනේ කෝධං අසාධු සාධුනාජිනි ජිනේ කදරියං දානින සච්චේන අලිකවාදිනති සද්ධාන්ත පින්තුනි. සාමාන්‍ය ලෝකයා ජීවිත සටන ජය ගන්න බලාපොරොත්තු වෙන්නේ අධර්ම මාර්ගයෙන්. වැඩි වශයෙන් අධර්මයටම නැඹුරු වන සමාජයක පැන නගින ගැටලුවලට අධර්මයෙන්ම විසඳුමක් සොයා ගැනීම තමයි පහසු හැටියට අපට පේන්නේ. ඒ වුණත් බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාලා මේ ජීවිත සටන ඇත්ත වශයෙන්ම ජයගත යුත්තේ, නියම ජයග්‍රහණයක් ලබා ගත යුත්තේ ධර්ම මාර්ගයෙන් කියලා. ඒ ධර්ම මාර්ගයෙන් ජයග්‍රහණය ලබා ගැනීමට නම් සමහර විට යම්කිසි ලොකු පරිත්‍යාගයක් පවා කරන්නට සිද්ධ වෙනවා. එහෙම පරිත්‍යාගයක් කරන්නට සිද්ධ වුණත් එයින් ලැබෙන අවසාන ප්‍රතිඵලය ජයග්‍රහණය අර අධර්ම මාර්ගයෙන් ලබන ජයග්‍රහණයට වඩා 10,000 ගුණයක් වටින යම්බුරු සැනසීමක් ලබා දෙනවා. දැන් අද අප මාතෘකා කරගත්තු මේ ගාථාවෙන් දෙන උපදේශයත් ඒකට අදාළ නිදාන කතාවෙන් දෙන ආදර්ශයත් මෙන්න මේ ධර්ම විජය ප්‍රතිපත්තිය පැහැදිලි කරලා දෙනවා ඇති. රජගහනුවර කුන්නසිටානුත් භාර්යාවත් උත්තරාණෙමති දියණියත් මේ තුන් දෙනාම සෝවාන් භක්තිමත් උපාසිකාවන් ආරශ්‍රාවිකාවන්. රජගහනුවරම සුමන සිටානන් මිත්‍යා දෘෂ්ටිකයි. ඒ සිටානන් යෝජනාවක් ඉදිරිපත් කළ තමාගේ පුතා පිළිබඳව විවාහ යෝජනාවක් මේ උත්තරාව පිළිබඳව. ඊට අකමැති වුණ පුන්න සිටානන් මගේ දුව දෙන්නේ නෑ ඒ විදිය මිත්‍යා දෘෂ්ටික කුලයකට තුනුරුවන්ගෙන් වෙන්ව ඇයට ජීවත් වෙන්න බෑ කියලා විරෝධය ප්‍රකාශ කළා. නමුත් බොහෝ දෙනාගේ ඇවිටිලි කිරීම උඩ ඒකට කැමැත්ත අවසාන කැමැත්ත දීලා ඇසලපුර 15 දවසේ ඒ දියණියව විවාහ කරලා දුන්නා සුමන සිටානන්ගේ පුතණුවන්ට. ඒ තැනැත්තිය ඒ පතිකුලයට ගිය දවසේ ඉඳලම භික්ෂුවක් භික්ෂුණියක් දැකීමට, දන් දීමට, බණ ඇසීමට අවස්ථාවක් ලැබුවේ නැහැ. ඒ විදිහට මාස දෙකමාරක් විතර ගත වුණාම බොහොම දුකෙන් මේ තැනැත්තිය අර ශ්‍රද්ධාවන්ත තැනැත්තියක් නිසා පුරුපුරුදු තුන්රුවන් දර්ශනය නැතිවීම නිසා කණගාටුවෙන් මාස දෙකමාරක් පමණ ගියාට පස්සේ එතකොට වස් කාලයේ අවසාන වෙන්න ළඟයි තමන්ගේ පියාට පණිවිඩයක් ඇරියා. පියාණන්ට පණිවිඩයක් ඇරියා, ඇයි මා මේ විදිහේ පිරගෙදරක දැම්මේ, මේ වගේ මිත්‍යා දෘෂ්ටික කුලයකට පාව දෙනවට වැඩිය හොඳයි මම දාසියක් කළා නම් මට මේ දන් දීම් බණ ඇසීම ආදී කිසිවක් කරන්න භික්ෂු භික්ෂුණීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දකින්නවත් මට අවස්ථාවක් නැහැ කියලා බොහොම කනගාටු දායක පණිවිඩයක් යවුවාම ඒ සිටානන් මොකද කළේ, විසඳුමක් හැටියට කල්පනා කරලා එව්වේ කහවණු 15,000ක් එව්වා. ඔය රජගහනුවර ඉන්න සිරිමාණමෙති ගණිකාවට එතනක් 30 දවසකට දහසක් අය කරන තැනැත්තියක් ඒ ගණිකාවට තමන්ගේ සාමි පුරුෂයාට ගෙනල්ලා බාර දීලා තමන් 230ක් මේ දන් පින් කිරීමට ඉඩ ලබා ගන්න කියලා. සාමාන්‍ය පිය කෙනෙක් නොකරන විදිහේ පුදුම විදිහේ යෝජනාවක් අදහසක්. ඉතින් ඒ වගේම අර උත්තරාවත් ඉතාමත්ම කැමැත්තෙන් එක පිළි අරගෙන ඒ සිරිමාව හම් වෙන ගිහිල්ලා මේ ගනුදෙනුව සූදානම් කරගෙන ඇවිල්ලා තමන්ගේ සාමි පුරුෂයාට පවරා දුන්නා, මේ සති දෙක තුල මම බුද්ධ ප්‍රමුඛ සංඝයා වහන්සේලාට දාන මාන ආදී කටයුතු වල නිරත වෙනවා, ධර්ම ඇසීම ආදිය මෙන්න මේ තැනැත්ති ඔබට පාද පරිචාරිකාව හැටියට ඉඳී කියලා. ඉතින් මේ විදිහට සූදානම් කරගෙන අර උත්තරාව බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා ආරාධනා කළා, මේ දෙසතියම අපේ නිවසේට වැඩම කරලා, මේ දානශාලාවට වැඩම කරලා සංඝයා වහන්සේලාත් එක්ක ඒ දානීය බාර ගන්න කියලා. බුදුරජාණන් වහන්සේ සමහර විට මේ කරන ලද විශාල පරිත්‍යාගයන් සලකලා වෙන්නේ නැති එකට කැමැත්ත පළ කළා. ඒ විදිහටම දානීය සඳහා දිනපතා පැමිණෙනවා. ඉතින් ඔහොම සති දෙක ගෙවිගෙන යන අවසාන සයිකට ආසන්නයි හරියටම ඒ වස් කාලයේ අවසාන දවසේ මහා පවර්ණා කියන ඒ පවර්ණ දිනයට කලින් දවසේ මේ උත්තරාවගේ ස්වාමි පුරුෂයා ඒ මුළු තැන්ගිය කියලා කියන්නේ කුස්සිය, ඒ කුස්සිය දිහාවට එහෙම නැත්නම් දානශාලාව දිහාවට තිබෙන ඒ කවුළුව ළඟට ඇවිල්ලා බැලුවා මේ තැනැත්ති මොකද කරන්නේ කියලා. දැක්කා මේ දැලිකුණු පෙරාගෙන මේ දාන සංවිධාන කටයුතු වල යෙදලා ඉන්නවා උපහාසයෙන් වගේ පොඩි හිනාවක් පහල කරලා අපෝයි මෙහෙම මේ මෝඩ අම්මන්ඩි මේ තරම් මේ දැලිකුණු පෙරාගෙන මේ මුඩු මහනුන්ට උපස්ථාන කිරීමේ යෙදලා ඉන්නවා මේ තරම් සැප සම්පත්තියක් ඇරලා කියලා ඒ විදිහට උපහාසයෙන් හිනා වුණා මේක දැක්කා අර ළඟ හිටි සිරිමාව දැකලා ඇවිල්ලා කවුළුවෙන් බැලනකොට මේ උත්තරාව එක්ක හිනා වෙලා තියෙන්නේ ඊළඟට මේ තැනත්ට ටිකකට අමතක වුණා තමන් පිටතින් ආපු කෙනෙක් කියලා ඒ බඳු අවස්ථාවල් වල ගෙදර දොරවල් වෙන වගේ මහා බරපතල ඊර්ෂ්‍යාවක් ඇති වුණා කෝපයක් ඇති වුණා ඊළඟට ඒ කෝපය පිටම ඒ සිටුමැදුර මුණට බැහැගෙන ගිහිල්ලා අර දානශාලා එහෙම නැත්නම් ඒ කුස්සිය ළඟට ගිහිල්ලා ඇතුළට ඇතුල් වෙලා මේ ඒ අවස්ථාවේ කැවුම් පිසීම ආදී කටයුතු වලට උදුනේ තිබුණු උණු ගිතෙල් හැලිය ළඟට ගිහිල්ලා පොල්කටු හැන්දකින් තෙල් හැන්දක් අරගෙන අර උත්තරාවගේ ඔළුවට වක් කරන්න අරගෙන එනවා. ඒ අවස්ථාවේ උත්තරාව දුටුව මේ එන ක්‍රමයේ හැටියට මේ විදිහට කරන්න එනවා කියලා ඇයකලේ මොකක්ද මෛත්‍රී සිත විහිදෙව්වා සිරිමාව දෙසට මේ මගේ මිතුරිය මේ තරම් මට විශාල උපකාරයක් කරලා තිබෙනවා මේ බුද්ධ ප්‍රමුඛ සංඝයාට මේ දානමාන ආදී කටයුතු කරන්න අවස්ථාව ලබා දීම ඒ ගුණය එයාගේ ඒ ගුණය මට මේ මුළු මහත් සක්වලත් ඉඩමදි බ්‍රහ්ම ලෝකයක් උසමදි ඒ තරම් විශාල මුළු ලෝකේ පුරන්න තරම් විශාල ගුණයක් මේත නැති තියෙනවා කියලා මා තුල ඇත්ත වශයෙන්ම ක්‍රෝධයක් තිබෙනවා නම් මේ ගිතෙල් වලින් මා දැවේවා ක්‍රෝධයක් නැත්නම් නොදැවේවා කියලා සත්‍යක්‍රියාත් කළ අර මෛත්‍රී ධානයම පිහිට කරගෙන එතකොට අර තැනැත්තිය අර උණු ගිතෙල් වක්කනකොට ඒක ඇල් වතුර වගේ කිසිම අමුත්තක් වුණේ නැහැ ඉතින් සිරිමාව හිතුවා සමහර විට මේ ගිතෙල් උණු මදි ඇති කියලා හිතාගෙන නැවතත් ඒ හැන්ද අරගෙන ලිපනකට යනකොට ඔන්න දාසීන් එකතු වෙලා හොඳටම ගහලා බිම දමලා තවත් අලන්න ලෑස්ති වෙනකොට උත්තරාවම ඉදිරිපත් වෙලා වළක්වලා ඇයි මෙහෙම දෙයක් කළේ කියලා කරුණාවෙන් මේ නාවල කියලා තෙල් ගන්ලවලා සුවපත් කළා. ඔන්න ඒ අවස්ථාවේ සිරිමාවට විශාල සංවේගයක් ඇති වුණා. අපොයි මේ තරම් ගුණවන්ත කෙනෙකුට නේද මම මේ විදියට පිටතින් ඇවිල්ලා මේ විදියට ඊර්ෂාවෙන් ද්වේෂයෙන් මෙහෙම විපතක් කළේ කියලා පාමුල වැටිලා සමාව ඉල්ලුවා. මගේ හිස පැලේවිය මේ විදියට සමාවිල්ලුවේ නැත්නම් මේ වගේ තැනැත්තියක් ඉන්නේ කියලා සමාවිල්ලනකොට උත්තරාවක් කියනවා මම පිය කෙනෙක් ඇති දියණියක් මගේ පියා සමාව දෙතොත් විතරක් මම සමාව දෙනවා කියලා. එතකොට මේ සිරිමාව කියනවා හොඳයි මම පුන්න සිතාණන් ගෙනුත් එහෙනම් සමාවිල්ලන. නෑ නෑ පුන්න සිතාණන් මට මාව සසරට ඉපැද්දූ පියාණන්. නිවන් මගට ඉපැද්දූ පියාණන් තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගෙන් සමාවිල්ලන්න ඕන කියලා. එතකොට මා කොහොමද ඒක කරන්න කියලා අහුවාම එහෙනම් හෙට දවසට බුදුරජාණන් වහන්සේ වැඩම කරන අවස්ථාවට තමනුත් දානමාන ආදී යම් කිසි දෙයක් සූදානම් කරගෙන ඉන්න. එතකොට ඒ සමාව වේ ලබා ගන්න පුළුවන් කියලා කිව්වා. ඉතින් ඔන්න ඒ විදිහට ඊළඟ දවසේ බුදුරජාණන් වහන්සේ සංඝයා වහන්සේලා එක්ක වැඩ වෙනකොට අර සිරිමාවත් තමන්ගේ පරිවාර ස්ත්‍රීන් එක්ක යම් යම් මේ දානමාන ආදී කටයුතු සූදානම් කරගෙන ඇවිල්ලා දානයට සහභාගී වීම වශයෙන් ඒවා උත්තරාව මගින්ම බුදුරජාණන් වහන්සේට පූජා කරන්න සැලැස්සුවා. අවසානයේදී මේ සිරිමාවයි බුදුරජාන් වහන්සේ ඉදිරිපිට වැඳ වැටෙනවා සමාව ඉල්ලන්නේ. එතකොට හේතුව ඇහුවාම කිව්වා මෙන්න මෙහෙම දෙයක් මාතින් සිද්ධ වුණා ඊයේ දවසේ. ඒකට මේ තරම් මහ පුදුම විදි ආශ්චර්යවත් ಗುಣ සම්පත්තියක් ය මට මා ඒ කළ එක වෙනුවට මාව සුවපත් කළායි කිසි ද්වේෂයක් ඇති කරගත්තේ නැtei කියලා ඊළඟට මට කිව්වයි භාග්‍යතුන් වහන්සේගෙන් සමාව ඉල්ලන්නේ කියලා. එතකොට බුදුරජාන් වහන්සේත් උත්තරාවගෙන් මේ සිද්ධිය පිළිබඳ තවදුරටත් විමසලා මොකද උත්තරාවේ අර ගිතෙල් අරගෙන උණු ගිතෙල් අරගෙන එන අවස්ථාවේ ඔබ හිතුවේ මොකද්ද කියලා ඇහුවා. එතකොට ඔන්න මම හිතුවයි මේ විදිහට මේ සිරිමාවගේ ගුණ සම්පත්තිය කියන්නේ මට මේ තරම් උපකාරයක් කියන්නේ අර දෙසතියක් මගේ ඥානමාන ආදී කටයුතු බුද්ධෝපස්ථාන සංඝෝපස්ථාන කටයුතු වලට අවස්ථාව සලසා දීම. ඒ කියන ලද ඒ උපකාරය කීම ඒ ගුණය ගැන බලනකොට ඒක සක්වලටත් ඉඩමදි බ්‍රහ්ම ලෝකයටත් ඊටත් වඩා ඉහළට යන දෙයක් කියලා එහෙම මම හිතුවයි කියලා එහෙම සමාකල සත්‍යක්‍රියාව පිළිබඳව ප්‍රකාශ කළාම අන්නේ අවස්ථාවේ තමයි බුදු පියාණන් වහන්සේ සාදු සාදු කියලා ඒක ඒ කියන්නේ සතුට ප්‍රකාශ කළා එහෙම තමයි උත්තරාව කරන්න තිබෙන්නේ කියලා මෙන්න මේකයි නියම ධර්ම ප්‍රතිපත්තිය ධර්ම විජය ප්‍රතිපත්තිය කියන ඒ අදහස දෙන්න අන්න අපි කලින් සඳහන් කළ අර ගාථා ධර්මයේ වදාලා අක්කෝධේන ජිනේකෝධං අසාධුන් සාධුනා ජිනේ ජිනේ කදරියං දානේන සච්චේන අලිකවාදීනං ඉතාම සරලයි ක්‍රෝධ නොකිරීමෙන් ක්‍රෝධ කරන්නා ජයගන්නේය කෝධින ජිනේ කෝධං අසාධුන් සාධුනා ජිනේ නොහොඳ එහෙම නැත්නම් ගුණහාපත්කමක් නැති පුද්ගලයාව හොඳ කිරීමෙන් එහෙම නැත්නම් ගුණ යහපත් කමින් ජයගන්නේය නොහොඳ තැනැත්තා හොඳ කිරීමෙන් ජයගන්නේය අසාධුන් සාධුනා ජිනේ දිනේ කදරියන් දානේන තද මසුරාව ජය ගන්න ඕනේ ජයගත යුත්තේ දානේන දානෙන් ජයගන්නේ දන් දීමෙන් තමා සතු දෙයක් දීමෙන් සත්‍යේන අලික වාදයන් බොරු කියන්න ජය ගන්න ඕනේ සත්‍ය වචනේ කියලා ඒ විදිහට ඒ ගාථාවත් එක්කම වදාළේ දේශනාව අහලා අර සංවේගවත්ව හිටියේ ඒ සිරිමාවත් අර තරම් වරදක් කරන්න උත්සාහ කරත නැත්තියක් නමුත් එතන සඳහන් වෙන හැටියට ඒ තැනැත්තියත් ඒ පරිවාර ස්ත්‍රීනාදීන් පිරිස සෝවාන් වුණා කියලා සඳහන් වෙනවා. අත්ත වශයෙන්ම ඊළඟට මේ සිද්ධියෙන් පසුව සිද්ධි සඳහන් සූත්‍ර ආදී අපට දකින්න ලැබෙන්නේ බුද්ධ සංඝෝපස්ථාන ආදී යෙදෙන සිරිමාවක්. ඉතින් ඒ වෘත්තිය කෙසේ වෙතත් ඒ තැනැත්තියත් අර සෝවාන් තත්ත්වයට ලැබලා විශාල ශාසනික වශයෙන් ලොකු ලාභයක් ලැබූ බව එහෙලි වෙනවා. දැන් එතකොට මේ කථාන්තරය දිහා බැලුවාම මේ කාලේ විශ්වාස කරන්නත් බැරි තරම් ආශ්චර්යවත් දෙයක් කියලා හිතන්න පුළුවනි. විශේෂයෙන්ම ඒ උත්තරාව. දැන් එතන උත්තරාවගේ උතුම් ගුණ ප්‍රධාන වශයෙන්ම අපට පේනවා. කොයිතරම් ගැඹුරු ශ්‍රද්ධාවක්ද තිබෙන්න ඇත්තේ උත්තරාව තුලත් ඒ පුණසිතානන් තුලත් අර විදියේ යෝජනාවක් එහෙම නැත්නම් අර විදියේ වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්න. සාමාන්‍යයෙන් ඒ ස්වාමිදුවක් නොකරන විදිහේ විශාල පරිත්‍යාගයක් කළේ තමන්ගේ ස්වාමි පුරුෂයාට වෙන තැනැත්තියක් ගෙනල්ලා බාර දීලා තමන් ඒ හරියට ගෙදරම වාර දුන්නා වගේ. තමන් මේ කුසියට වෙලා බුද්ධෝපස්ථාන සංඝෝපස්ථාන ආදී යෙදුණා. ඉතින් ඒ අතින් බලනකොටත් ඒ කොයිතරම් ගැඹුරු ශ්‍රද්ධාවක් ඒ අය තුල තිබෙන්න ඇද්ද කියලා අපිට හිතා ගන්න පුළුවන් තුන් ගුවන් කිරෙහි. ඊළඟට ඒ වගේම තමයි අර විශේෂයෙන්ම මෙතන තියෙන්නේ මේ මෛත්‍රී සිත පිළිබඳව. මහා කුදුමයි ඒ සිද්ධිය කල්පනා කරලා බලනකොට කොයිතරම් ගැඹුරු මෛත්‍රියක් එතන තිබෙන්න ඇද්ද මේ විදිහේ අර ප්‍රාතිහාර පේන්න දක්වන්න පුළුවන් තරම් ශක්තියක් ඇති මෛත්‍රියට තමයි කියන්නේ මෛත්‍රී චේතෝ විමුක්තිය කියලා. මේ විමුක්තිය කියන වචෙන් නම් මේ පින්නතුන් නොයිකුත් ආකාරයෙන් අහලා තිබෙනවා. විමුක්තිය කියලා කියන්නේ නිදහස, මිදීම කියන අදහස. චේතෝ විමුක්තිය කියලා කියන්නේ සිත නිදහස් වීම, සිතේ විමුක්තිය. මොනවයින්ද මිදෙන්නේ? දැන් මෛත්‍රිය ගැන කල්පනා කරනකොට මෛත්‍රී චේතෝ විමුක්තිය ඇති කරගන්න නම් ක්‍රෝධය පිළිබඳ වැටකඩුළු ඉවත් කරන්න ඕන. එහෙම නැත්නම් දැන් ආත්මාර්ථකාමීත්‍ය කියන වැටකඩුල්ල ඇතුළේයි සාමාන්‍ය ලෝකයා ජීවත් වෙන්නේ. ඒක අහක් කරනකොට ඊළඟට තියෙන තමන්ගේ හිතවත් අය පිළිබඳ වැටකඩුල්ල. ඒකත් අහක් කරනකොට ඔන්න මැදහත් අය පිළිබඳ වැටකඩුල්ලක් තියෙනවා. ඒකත් අහක් කරනකොට ඊළඟට සතුරු අය පිළිබඳ වැටකඩුල්ලක් තියෙනවා. ඔය කඩුළු ගොඩක් මැදයි මේ අපි ජීවිතය ගෙවන්නේ සාමාන්‍ය පුද්ගලයා. ඉතින් හිර වෙලා නේ ඉන්නේ. එතන විමුක්තියක් නැහැ. එතකොට මේ භාවනාවේ මෛත්‍රී භාවනාවේ පරමාර්ථය මේ මෛත්‍රී චේතෝ විමුක්ති තත්ත්වය කියලා කියන්නේ අන්න අර විදියට වැටකඩුළු ඉවත් කරලා සතුරාට පවා අර කරණීය සූත්‍රයේ දක්වන වගේ මව් කෙනෙක් තමාගේම දරුවාට එකම දරුවාට මෛත්‍රිය වඩන්න වගේ ඒ විදිහේ මේ ස්ත්‍රූපත් කීමේ අදහස පැතිරවීමයි. මේක ඇත්ත වශයෙන්ම මේ ප්‍රායෝගික අන්දමින් මේ උත්තරාව ක්‍රියාත්මක කළ බව අපට පේනවා. මොකද එහි ආනිසංසත් එතනම ලැබුණ නිසා. දැන් මෙත්තානිසංස සූත්‍රයේ බුදු පියාණන් වහන්සේ 11 ආනිසංසයක් දක්වන මෛත්‍රියේ එයින් එකක් තමයි නාස අග්ගිවා විසංවා සත්තංවා කමති. මෛත්‍රී ඒ චේතෝ විමුක්තිය නිතර පුරුදු කළ තැනැත්තා ගේ ශරීරයට ජීන්නෙන් විස වලින් ආයුධ වලින් කරදරයක් වෙන්නේ නැත කියලා. අන්න ඒක ඔප්පු වුණා මේ කථාන්තරේ මේ සිද්ධියෙන්. ඉතින් ඒ මෛත්‍රී චේතෝ විමුක්ති ගැන ඒවා පිළිබඳව සඳහන් වෙන තැන්වල කියවෙනවා. ඒක වැඩි යුතු ආකාරය මෙත්තාය භික්කවේ චේතෝ විමුක්තිය ආසේවිතාය භාවිතාය බහුලීකතාය යානිකතාය වත්තුකතාය අනුට්ඨිතාය පරිචිතාය සුසමාරද්ධාය කියලා පද රාශියක් එතන දක්වනවා. ඒ මෛත්‍රී සිත ඒ තත්වයට ගෙන ඒමට ගන්න උත්සාහය. ඒ කියන්නේ මෛත්‍රී සිත නිකන් ආවට ගියාට කරනව නෙවෙයි, ඒක නිතර ඇසුරු කරනවා. නිතරම මෛත්‍රී සිත සුවපත් වේවා කියන අදහස පතුරනවා. ඒ වගේම වඩනවා භාවිතාය. ඊළඟට බහුල වශයෙන් කරනවා බහුලීකතාය. යානිකතාය කියලා කියන්නේ ඒක යානාවක් බවට පත් කරගන්නවා. තමන් හරියට යන්නේ මෛත්‍රී වාහනින් වගේ. ඒ තරමට මෛත්‍රී සිතෙන්න යානිකතාය. වත්තුකතාය කියලා කියන්නේ වාස්තු කියලා කියන්නේ ගයක් දොරක් හදනකොට ඕන කරන ඉඩම් කෑල්ල. අන්න ඒ ඉඩම කියලා කියන්නේ එතන පදනම කියලා ගන්න පුළුවන්. තමන්ගේ හැම දෙයකටම පදනමක් කරගන්නවා ඒ මෛත්‍රී සිත. වත්තුකතාය. අනුට්ඨිතාය කියලා කියන්නේ ඒකට හේතු වෙලා වගේ ඒකත් එක්කම මෛත්‍රියේ අනුවම තම තමන්ගේ කටයුතු කරනවා. පරිචිතාය කියන්නේ පුරුදු කරන ලද. ඒ වගේම සුසමාරද්ධාය මැනවින් ආරම්භ කරන ලද. ওই විදිහට හොඳට මෛත්‍රී හිත වැඩුවාම තමයි අන්න අර වගේ ආනිසංසයක් බලාපොරොත්තු වෙ යුතු කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ තිබෙනවා. ඉතින් ඒ විදිහටම මේ මෛත්‍රිය ආනිසංස පිළිබඳව දැක්වෙන එක. අපි කවුරුත් දන්නවා කරණීය සූත්‍රයේ නිතර ওই සත්‍යයනා කරන සූත්‍රයේ මේ මෛත්‍රිය ගැන කියවන තැන දැන් කාටත් පහසුවෙන්ම මෛත්‍රිය ගැන කියනකොට කමඨහනක් හැටියට පවා සිහි ගන්නවන්න පහසු එක තමයි සියලු සත්‍යෝ සූපත්‍යත්වා කියන එක. ඒකේ කර්ණීය සූත්‍රයේ සඳහන් වෙන්නේ සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියලා. සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. සියලු සත්‍යෝ සුවපත් වූ සිත් ඇත්තෝ වෙත්වා කියන එක. ඒක ඒ සියලු සත්‍යෝ කියන අදහස කොයිතරම් ගැඹුරුද කියන එක ඒ කරණීය සූත්‍රයේ ඊට කලින් තිබෙන වචන කීපයකින් පද කීපයකින් පැහැදිලි වෙනවා. මහ බුදුමයි එතන බුදු පියාණන් වහන්සේ ඒ කරණීය සූත්‍රයේ මේ කාලේ අපි මෛත්‍රී වඩනකොට සමහර විට සියලු සත්වයෝ කියලා හිතන්න ගියාම අපි නානාවිද ಜಾති පුද්ගලයින්ගේ නම් ආදිය මේකට කවලම් කරගන්නවා. ඒක තුලින් සමහර විට අපි දන්නේම නැතුව ද්වේෂ සිතිවිලිත් පැන නගිනවා. ඒ වෙනුවට බුදු පියාණන් වහන්සේ මේවා හැම එකක්ම සමස්තයක් වශයෙන්, නිර්වශේෂ වශයෙන්, ඒ කියන්නේ ඉතුරු නොකර එක එක පැති අල්ලලා මේ සියලු සත්වයෝ කියලා කියන්නේ. ඔන්න අපි නිදර්ශනයක් හැටියට ගත්තොත් යේකේචි පාන භූතත්ති තසාව තාවරාව අනවශේෂ. මේ මුල් කොටස යම්තාක් ප්‍රාණීන් භූතයින් හිම සිටිනවා නම් සත්වයින් සිටිනවා නම් යේකේචි පාන භූතත්ති තසාව තාවරාව අනවශේෂ. තසා කියන්නේ තැතිගත්. තාවර කියලා කියන්නේ තහවුරු ස්ථාවර. තැතිනොගත් කියලා ගන්න පුළුවන්. එතකොට තැතිගත් සහ තැතිනොගත් කියන මේ දෙපක්ෂයේ මේ සත්වයෙන් කොටාස හැටියට බෙදනවා නම් ওই දෙකට දාන්න පුළුවන්. අනවශේෂා කියන නිර්වශේෂය ඔක්කොම එකතු කරලා සමස්තයක් හැටියට ගන්න පුළුවන්. ඒ ප්‍රමාණයෙන් එක්ක තැතිගත්තා එහෙම නැත්නම් ඒ ප්‍රමාණයෙන් ස්ථාවරයි. දැන් අපි නිදසුණක් හැටියට ගත්තොත් දැන් නයාගේ කටේ ඉන්න මැඩියෙක්. ඒ මැඩියා තැති අරගෙන ඉන්නේ. නයා ස්ථාවරයි තහවුරුයි. අතාරින්නේ නැහැ. ඉතින් ඒ බඳු අවස්ථාවල මේ බුදු පියාණන් වහන්සේ කියන හැටියට මැඩියට විතරක් නෙවෙයි මේ මෛත්‍රී වඩන්න තියෙන්නේ. මැඩිය බේරගන්න කියලා නයා මරන්නත් හොඳ නැහැ. මෛත්‍රී ශිත දාන්න ඕනේ එකට. එන්න එකෙන් අපිට තේරුම් ගන්න පුළුවන් දැන් නොයිකුත් දෙනා මේකුත් තර්ක විදියට නගනවනේ මේ. මේ බඳු අවස්ථාවල අපි මොකද්ද කරන්න කියලා. අන්න පිරිසුදු මෛත්‍රී ශිත නැති වෙනකොට එහිම තර්ක එන්නේ. ඉතින් මෙතන කියන්නේ ඒක ලෝක තත්ත්වයක්. ඉතින් සමන්ට සතාට හිංසාවක් නොවන ආකාරයට ඌ බේරගන්න පුළුවන් නම් ඥානවන්ත වේක වෙන එක වෙනම කක්. නමුත් තරකයි අර තත්ත්වය අපි තේරුම් ගන්න ඕන. ඒ වෙනුවෙන් නයාට දේශ කිරීමත් සුදුසු නැහැ. ඒකේ චිපාන භූතති තසාවත් හාවරාවානම සේසා දීඝාවා යේ මහන්තාවා මජ්ඣිමා රස්සක අනුක තූලා. ඔන්න එතන කියන්නේ ඊළඟට අර තැතිගත් තැති නොගත් කියන බෙහෙදේ අනුවයි මුල් සමස්තය. ඊළඟට දක්වන්නේ ප්‍රමාණය, ශරීර ප්‍රමාණය අනුව. දීඝාවා යේ මහන්තාව දික් අය සතුන් සිටිනවා ඔය සර්පයින් වගේ, මහත් අය අලියන් වගේ, මජ්ඣිමා මධ්‍යම ප්‍රමාණයේ කොට ශරීර ඇති. ඊළඟට ඉතාමත්ම අනුක තූල. එතන අනු කියලා කියන්නේ අනුවීක්ෂණ වලින් දකින්නා වගේ පොඩිම කුඩාම ඇහැට පෙනෙන නොපෙනෙන තරම් කුඩා සතුන්. ඒ වගේම මහත් ශරීර ඇති සතුන්. මේ හැම එකතු කරලා ශරීරයේ උහ මහත් ලොකු කුඩාකම් අනුව ඒකත් සමස්තයක් හැටියට දක්වනවා. ඒ කොයි සතාටත්. ඊළඟට කියන සමස්තය මොකද්ද? දිඨාවා ඒව අදිඨා. දුටු සහනු දුටු. සමහර කෙනෙකුට මෛත්‍රී වඩන්න පුළුවන් දුටු අයට පමණක්. නුදුටු අය ගැන බෑ. මෙතන මේ කියන්නේ මේ දෙගොල්ලම එකතු කරනවා. දුටු නුදුටු හැම දෙනාම. තවයේ අදිඨා. යෙච දුරේ වසන්ති අවි දුරේ. මේ ළඟ වාසය කරන අයත් ඈත වාසය කරන. නැත්නම් දුර වාසය කරන අයත් ළඟ වාසය කරන. අවි දුරේ. භූතාවා සම්භවේසීවා. ඊළඟට ඒ වගේම උපදින සහ උපදින්න බලාගෙන සිටින. දැන් අපි සමහර විට කුකුලෙකුට අපි හිංසාවක් කරන්නේ නැහැ. නමුත් කුකුල් බිත්තරය ගැන නම් ඒ තරම් හිංසාවක් ඒ ගැන හිතන්න කල්පනා කරන්නේ නැහැ. අන්න ඒ විදිහට කොයි ආකාරයෙන් බැලුවත් මේ ගැඹුරුනොත් පිටින් දක්වනවා මේ භවයට එන්න සූදානම් වෙන සත්වයන් කියලා. මව කුසක ඉන්න දරුවෙකුත් උපදීම ආකාරයට උනත් තේරුම් ගන්න පුළුවන්. කෙසේ හෝ මේ පැවැත්මක් සහ පැවැත්ම අපේක්ෂා කරන සත්‍යයකට හෝ අපි හිංසාවක් නොකළ යුතුයි කියන එක. ඒකත් මෙතන කියවන උතාව සම්භවේසිවා කියලා. ඔන්න ඒ සබ්බේ සත්තා බහන්තුකිත ඔන්න දැනුයි කියන්නේ. සියලුම සත්ත්වයින් ඔන්න ඔය කියආපු සියලුම සත්ත්වයින්. එයින් අපිට පේනවා බුදු පියාණන් වහන්සේ කිසිම සත්ත්වයක ඇතහැරිය නැති බව. මේ කියන ආකාරයට සමස්තයක් හැටියට ඉදිරිපත් කළා. අන්න ඒ විදිහට අප්‍රමාණව ඊළඟට දීඝාවායේ මහන්තා මජ්ඣිමා රස්සකාණුක තුලා ඉත්තාවායේ වාදිඨායේ චූරේ වසන්ති ආවි දූරේ භූතාව සම්භවේ සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. ඊළඟට කියනවා න පරෝ පරං නිකුබ්බේත නාති මඤ්ඤේත කත්ථචි නං කංචි. එතනත් එතන වැදගත් දෙයක්. ඊළඟට කියනවා අනිත් පැත්ත මෛත්‍රී වඩනවා. ඊළඟට කියන්නේ මොකද්ද? න පරෝ පරං නිකුබ්බේත. කෙනෙක් තව කෙනෙකුට නිග්‍රහ නොකරේවා. නිකුබ්බේත කියලා කියන්නේ ගර්හා නොකරේවා කියන එකයි. එහෙම නැත්නම් එයාට රැවටිල්ලක් වංචාවක් නොකරේවා කියන එකයි. නපරෝපරන් නිකුබ්බේත නාති මඤ්ඤේත කත්ථචි නං කංචි. කෙනෙක් තව කිසිම තැනක කිසිවෙකුට අවමන් නොකරේවා. කත්ථචි නං කංචි. ඊළඟට බ්‍යාරෝසනා පටිග සංඥා නාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡේය. ප්‍රොස්පරොස් වීමක් ඊළඟට දේශසිතවිල්ලක් වෙන කෙනෙක් තව කෙනෙකුට නොකරේවා. දැන් සමහර අවස්ථාවල් තිබෙනවා අපි කැමති නැහැ අපේ වෛරකාරයාට මොකක්වත් කරන්න. සමහර විට ඒකෙන් දඬුවම් විඳින්න වෙන නිසා නීතියට අහු වෙන නිසාම. නමුත් යම් කිසි ආකාරයකින් අනියම් ආකාරයකින් වෙන කෙනෙක් එයාට කළොත් ඔන්න සාදු සාදු කියලා සතුටු වෙනවා, අනුමෝදන් වෙනවා. එහෙම ගතියකුත් තිබෙනවා. දැන් මෙතන ඒකටවත් ඉඩ නැහැ. න පරව පරන් නිකුමයි. අනිකා අනිකේ තව කෙනෙකුට නොකරේවා. මෙතන අහ පුදුම ගැඹුරු අදහසක් නේද තියෙන්නේ. තමන් නොකරනවා පමණක් නෙවෙයි තමන් වෙනුවෙන් වෙන කෙනෙක්වත් නොකරේවා කියලා ඒ තරමට පිරිසිදු මෛත්‍රියයි. ඒකමයි මෙතන මේ උත්තරාව මෙතන අර තමන්ට සතුරුකමක් වගේ පේන දෙයක් කරපු එක එතෙන්දී ඉදිරිපත් කරගත්ත ගුණයක්. එතන තියෙනවා ලොකු ධර්මතාවක්. මේ පින්වතුන්ට සමාවිත එක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඇයි උත්තරාව මේ විදිහේ අරක ලොකු ගුණයක් හැටියට ගත්තේ? ඒක ඒ සිරිමාවගේ රස්සාවේ කොටසක්. නමුත් ඒ අවස්ථාවේ මේක උත්තරාව ඒක ගුණයක් හැටියට ගත්තේ මොකද? ද්වේෂසිත වළක්වන්න. ඒකට ඉඩ තියෙනවා. දැන් මේ පින්වතුන් දන්නවා රටේ කතාවක් තිබෙනවා. කෙන්දෙන් පුළුවන් කන්ද වහන්න. ඒකයි බොහෝ විට සිදු වෙන්නේ. එක දොස් කෙන්දකින් පුළුවන් ಗುಣ කන්දක් වහන්න. මේක ඒකේ අනිත් පැත්තයි. එක ಗುಣ කෙන්දකින් අර දොස් කන්දම වැහුවා. ඒකයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. ඕකට බුදුරජාණන් වහන්සේ ඉඩ දීලා තිබෙනවා. තර්ක කාරණිත එක නොතේරෙන්න පුළුවන්. සම්මා සංකල්ප කියන්නේ ඒකයි. සම්‍යක් සංකල්ප කියලා කියන්නේ යම් ආකාරයකින් කෙලෙස් උපදිනවනම් ඒ ආකාරය ඒ කෙලෙස් නැති වෙන මොන යම් ක්‍රමයකින් හරි හිතන්නේ කියලා බුදු පියාණන් වහන්සේ ඉඩ දීලා තිනවා. සංකල්ප කියලා කියන්නේ ඒකයි. අන්න ඒ විදිහ සංකල්පනාවක් මේක තර්කාරණීත ඉතින් ගණන් පුළුවන්. මොකද්ද මේ උත්තරා මේ මහමෝඩ අදහසක් නේ මෙතන තියෙන්නේ. මේක එච්චර කියන්න තරම් දෙයක්ද? නමුත් අන්න අරකයි කලේ. ඒ අවස්ථානුකූලව ඇයට ඒ ද්වේෂය සිත වළක්වා ගැනීම සඳහායි අර විදිහට හිතුවේ මේ ගුණයට සක්වලත් ඉඩමදි බ්‍රහ්මලෝකයක් උහමදි ඒ තරම් විශාල ගුණස්කන්ධයක් මට කළා කියලා ඒ මෛත්‍රී සිතේ ශක්තියමයි ඊළඟට සත්‍යක්‍රියාවකට හැරෙව්වේ. ඒ විදිහට හිතේ තියෙන ද්වේෂය ඉවත් කරාගත්තට පස්සේ ඔන්න හිතුවා මා තුල ඇත්ත වශයෙන් ක්‍රෝධය තියෙනවනම් මේ තෙල් වලින් මා පිච්චේවා එහෙම නැත්නම් නොපිච්චේවා. ඉතින් අන්න එයින් පේනවා අන්න මෛත්‍රී චේතෝ විමුක්තිය අර නියම ආකාරය. ඉතින් ඒ වගේම මේ මෙතන හිතා ගන්න පුළුවන් තව උන්නම් තවත් මේකට සාධක වශයෙන් දැන් සරියුත් ස්වාමීන් වහන්සේ සමහර අවස්ථාවල දේශනා කරපු සූත්‍ර දේශනාවල තිබෙනවා මේ මහා පුදුම මෛත්‍රී ගුණයක් කරුණා ගුණයක් නිහතමානී ගුණයක් ඇති මේ අග්‍රශ්‍රාවක සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දේශනා කරපු එක ක්‍රමයක් තමයි ද්වේෂය ඉවත් කිරීමට කරන උපක්‍රමයක් හැටියට. ඒකට උපමාව දීලා තියෙනවා ගෝපදේ උදකම් කියලා. ගෝපදේ උදකම් කියලා කියන්නේ ගවයේ මඩක එහෙම තබාපු අඩි සටහනක එකතු වෙන වතුර. ඒක පිළිබඳ උපමාවේ තියෙන්නේ මෙහෙමයි. දැන් ඔන්න මහා කාන්තාරයක කෙනෙක් වතුර පොදක් නැතුව ගමන් කරනවා. ඒ අවස්ථාවේ කොහෙවත් වතුර පොදක්වත් නැහැ. හදිසියෙන් දකින්න ලැබෙනවා හරකෙක් අඩිය තියාපු තැනක වතුර ඩිංගක්. ඉතින් ඕක පණිට්ටුවකින් ගන්න බෑනේ. මොකද කරන්නේ? හතර ගාතෙන් වැටිලා දිව ගාලා යන්තම් අරක මහ ලොකු වැඩක් වගේ ඒකේ ඒ වතුර ටික බොනො මොක නොබී බැරි නිසා. ඒ වෙලාවේ තිබහයි හැටියට පිපාසයක. අන්න ඒ විදිහට අර ක්‍රෝධසිත ආවහම ක්‍රෝධසිත මොන යම් ක්‍රමයකින් හරි ඉවත් කර ගැනීමට අර පොඩි කුණිය හරි මතු කරගන්න එක. ඒකමයි උත්තරාවත් මෙතන කලේ. අර කෙන්දෙන් කන්ද වැහුවා. මෙතන වෙනස තියෙන්නේ ಗುಣ කෙන්දෙන් නුගුණ කන්ද වැහුවා. ඒක අර යෝනිසෝ මනසිකාරේ නුවණින් කරපු දෙයක්. ඒකේ ප්‍රතිඵලයයි අර. අන්න එතකොට ඒකෙන් අපට මේ මෛත්‍රිය පිළිබඳව විශාල ගැඹුරු අදහසක් ගන්න පුළුවන්. ඒ වගේම තවත් මේකට අමතරව අපිට එකතු කරගන්න පුළුවන් බුදු පියාණන් වහන්සේ දේශනා කළ සූත්‍රයක් තිබෙනවා ආඝාත පටිවිණය කියලා. ආඝාත කියලා කියන්නේ ඔය දැන් අපි තරහ කියලා වචන ගණනාවක් ඔකට තියෙනුනේ. මේ තරහ කියන එකෙත් එක එක මට්ටම් තියෙනවා. අපි කවුරුත් දන්නවනේ ටිකක් අල්ලන්නේ නැති ගති තියෙනවා. ඊට වඩා ඉහළට රුස්සන්නේ නැති ගති. ඊටත් ටිකක් යනකොට තරහ යනවා. ඊළඟට ක්‍රෝධය. ඒක තව ටිකක් මෝරලා යනකොට වෛරය. ඊළඟට ඕක බද්ධ වෛරය. ඊළඟට අන්තිමට මේක ආඝාත. ඔය තත්ත්වයට ගිහිලා තමයි සංසාරේ අර සේරි වාණිජ්‍ය කච්චපුට මේක වගේ දේවදත්ත කතායි වගේ ಜಾති ಜಾති යන්නේ. අන්නේ තත්ත්වයට මේක වැඩෙනවා. ඉතින් කොහොම හරි බුදු පියාණන් වහන්සේ මෙතන දක්වන ආඝාත පටිවිණය කියලා කියන්නේ අන්නේ බඳු ඒ දැඩිව සිතේ බැඳුණු ආඝාතය ඉවත් කිරීමේ ක්‍රම පහක් දක්වනවා. එතනත් හරි ගැඹුරක් දක්වනවා. එතෙන්දී බුදු පියාණන් වහන්සේ මෛත්‍රිය පමණක් නොවේ පෙන්ණුම් කරන්නේ. කාරණා පහක් පෙන්ණුම් කරනවා කෙනෙකු තුල ඇති බද්ධ වෛරය එහෙම නැත්නම් ආඝාතය ඉවත් කිරීමට. මොනවද ඒ? අර යම් කෙනෙක් පිළිබඳව ආඝාතයක් එහෙම නැත්නම් දැඩි බද්ධ වෛරයක් තිබෙනවා නම් ඒ තැනැත්තා කෙරෙහි මෛත්‍රිය පැතිරවිය යුතුයි. ඒක අපි කවුරුත් දන්නවා පළමුවෙනි කාරණේ. ඊළඟට ඒක පමණක් නෙවෙයි. ඒකෙන් බැරි වෙනකොට කරුණාව පැතිරවිය යුතුයි. අන්න ඒකත් අපිට හිතා ගන්න පුළුවන්. දැන් අර වගේ අවස්ථාවක ඒ සමහර අවස්ථාවල අපිට හිතනවා අනේ මේ තැනැත්තා අඥානකම නිසා නොදන්නකම නිසා මේක කරන්නේ. ධර්මයේ නොදන්නකම නිසා සංසාරයේ මොකක් හරි අඩුපාඩුවක් නිසා කියලා හිමවත් හිතා දා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකයි කරුණාව කියලා කියන්නේ. මෛත්‍රියේ කරුණාව. ඊළඟට දක්වනවා මෛත්‍රියේ කරුණාව තුන්වෙනිව දක්වනවා උපේක්ෂාව. හොඳයි මෛත්‍රියට අහන්නේ නැත්නම් අපි කරුණාව දාලා බලනවා. අර ද්වේෂය ජය ගන්න. අනේ මේ තැනත්තා අසරණ වෙනෝනේ මේ ධර්මයේ පිහිට නැතුව කියලා. ඊළඟට එහෙමත් බැරි නම් අනේ හිත උපේක්ෂාවට දාන උපේක්ෂාව කියන්නේ මදහත් බව. ඉතින් ඒක මට අයිති නැති දෙයක් වගේ නිකන් ඒ පිළිබඳව මධ්‍යස්ථ තත්ත්වයකට ගේනවා. තව තවත් මේක මතුවෙනවා නම් ඊළඟට මොකද කරන්නේ? ඒකටත් බුදු පියාණන් වහන්සේ දක්වලා තියෙනවා. අසති අමනසිකාරෝ. ඒ කියන්නේ නොමෙනෙහි කිරීම. දැන් සති මනසිකාර කියලා කියන්නේ සිහිය සහ මෙනෙහි කිරීම. බොහෝ අවස්ථාවල ධර්මයේ දැක්වෙන්නේ සිහියා මෙනෙහි කිරීම හොඳ ගුණයක් හැටියට. නමුත් මෙතන බුදු පියාණන් වහන්සේ දක්වනවා අසිහිය සහ නොමෙනෙහි කිරීම. අන්නර ඒකත් අර හේතු යුක්ති ඇතිව, ඒ කියන්නේ අවස්ථානුකූලව. අසිහිය කියලා කියන්නේ අර තමන්ගේ හිතට නිතර කඩාගෙන එන ඒ සතුරා හිතෙන් අහක් කරනවා. එයා ගැන සිහිය යොදන්නේ නැහැ. වෙන දෙයකට හිත යොදනවා. ඒ වගේම මෙනෙහි කිරීම එයා ගැන මෙනෙහි කරනවා. වෙනුවට වෙන මොකක් හරි මෛත්‍රියට එහෙම නැත්නම් ධර්මයට අදාළ දෙයක් මෙනෙහි කරනවා. ඒකෙන් හිත ඉවත් කරගන්නවා. අපි අර ඇහැ කඩාගෙන යන තරම් ඇහැට බාධා වෙන තරම් තද ආලෝකයක් එනකොට අපි අනිත් පැත්ත බලන්න වගේ අර අවස්ථාවේ මට මේක එපා කියලා කියන වගේ අර හිතවිල්ලෙන් හිත ඈත් කරගන්නවා. අසතිය අමනසිකාරෝ. ඉතින් ඔන්න ඔය විදිහට මෛත්‍රිය ඉදිරිපත් කරගන්නවා. එහෙම නැත්නම් කරුණාව ඉදිරිපත් කරනවා. එහෙම නැත්නම් උපේක්ෂාව ඉදිරිපත් කරගන්නවා. එහෙම නැත්නම් නොමෙනෙහි කිරීම ඉදිරිපත් කරනවා. මේ හතර වෙනුව. පස් වෙනුවක් දක්වන කාරණේ. ඒ ඔක්කොමත් කරලා හරියන්නේ නැත්නම් ඊළඟට ධර්මතාව හැටියට මෙනෙහි කරනවා. කම්මස්සකතා කියලා එකට කියන්නේ. හැම දිනාම තමන්ගේ කර්මයේ අයිති තමන්ට අයිති දේ කරගෙන තමන්ගේ දායාදේ හැටියට බඳුරේ හැටියට තියෙන දේවල් බව බුදු පියාණන් වහන්සේ දේශනා කළ දිබෙනවා. දැන් එයා කරන දේ එයාටයි. මම කරන දේ මටයි. ඒක දැන් බොහොම පැරණි අපේ බෞද්ධ මෞපියවරුන් විතර ප්‍රකාශ කරන දයි බඳු අවස්ථාවල හිත මෑත් කරගන්න යදාගන්නේ අන්න කර්මය පිළිබඳ. කර්මය. ඒක එයාගේ කර්ම පුරුද්දක් වෙන්නත් පුළුවන්. ඒක කෙසේ හෝ වේවා එයා කරන කර්මය එයාටයි. ඒකට මම අනුමෝදන් විය යුතු නැහැ. අන්න ඒක දැන් මේ කාලේ ඔපුවත්පත් එහෙම කියන පින්නතුන්ට ඒක හුඟක් උපකාර වෙන දා තමන් හිත රැක ගන්න. ඒ අය කරගත්තාවේ. ඒ අය කරන කර්ම මම අනුමෝදන් වෙන්න ඕනේ නැහැ. ඒක අකුසල නะ. මැරීම ආදී වෙන උකුත් දේවල් අපි කී දවසක් අකුසල ඇති කරගන්නවද අනිත් අය කරන දේවල් වල අනුමෝදන් වීම. අන්න ඒ බඳු අවස්ථාවල අපි ඒක කර්මානුකූලව සිද්ධ වෙන දැක්ක හිත මධ්‍යස්ත ධර්මයෙන් මධ්‍යස්ත තත්වයට ගේන ප්‍රඥාව උපකාර කරගන්න. ඔන්න විදිහ ක්‍රම බුදු පියාණන් වහන්සේ දක්වලා තියෙන මේකේ ඒ තරම් බරපතල අකුසලයක් නිසා අපේ දීර්ඝ සංසාරයේ දැන් රාග ද්වේෂ මෝහ කියන ඒවා කෙලස් බව අපි කවුරුත් දන්නවනේ. ඒවා එක එක මට්ටම් වෙනවා. සමහර ඒවා ලේසියෙන් බෑ අර යතු දාලා ඉවර කරන්න බෑ. ඒවා ඉතින් අය ගොරෝසු හරිය ගොරෝසු ඒ විදිහට ඊළඟට සියොම් හරිය මොන මොන ආකාරයකින් හරි. ඔන්න විදිහේ ඉතින් ඒ උපදේශ රාශියක්කට අපි හිත යොදවන්න ඕන. ඒවායි ආනිසංස පක්ෂිය දැන් මේ කතාන්තරෙන් අපිට පේනලා තියෙන නිසා අර උත්තරාව අරතරන් අර සිත්තු සම්පත් මැදේ මේ මෛත්‍රී හිත වැඩුවනම් ඇයි අපිට බෑරි කියලා අපි හිතන්න ඕන. ඉතින් අන්නේ විදිහට ඒ තුන්දුවන් කෙරෙහි ශ්‍රද්ධාව වගේම මෙන්න මේ මෛත්‍රී ගුණ අතු උත්තරාවගේ ඊළඟට ඒ වගේම අර විපතටපත් වුණාට පස්සේ අර අනින් දාසියන් ලවා එහෙමනම් අනිත් පැත්ත බලා ගන්න තිබුණනේ එහෙනම් තමන් ගහන්නේ නැහැ ඒ ශ්‍රීමාවට ඕන තරම් තලන්නේ ඉඩ දීලා ඒ වෙනුවට මේ තැන ඇති කරේ එතන සඳහන් වෙනවා හරි බැරිම තැන ඇඟ උඩ ඉඳගෙන අර දාසින් බලක්වලා තෙල් ගාලා නාවලා සුවපත් කළා කියලා අන්න අර පිරිසුදු මෛත්‍රීසිත ඒ විදිහට ඒකේ ප්‍රතිඵලය මොකක්ද අවසානයේ ශ්‍රීමාවත් ආර්ය ශ්‍රාවකාව බවට ඒකෙන් ඒ ඇති වුණු පරිවර්තනය කොයිතරම්ද කියතොත් චිත්ත පරිවර්තනය විප්ලවය ඒ තැනත් ඒ අන්තිමට ආර්ය ශ්‍රාවකාව බවට පත් වුණා. ඉතින් අන්න ඒක තමයි අපි අර මුලදී කිව්වේ සාමාන්‍ය ලෝකයේ අපි අපේ ජීවිත සටනේ ජය ගන්න බලන්නේ අධර්මයේ. නමුත් බුදු පියාණන් වහන්සේ දැන් ඒකම අල්ලලා තමයි අන්න අර කියාපු ප්‍රතිපatti හතර ධර්ම විජය ප්‍රතිපatti හතර මොනවද? අක්කෝධේන ජිනේ කෝධං. ක්‍රෝධ නොකිරීමෙන් ක්‍රෝධ කරන්නා ජය ගන්නීය. අසාදුම් සාදුනාජිනේ මොහොඳ කරන තැනැත්තා නුගුණ ඇති තැනැත්තාව ගුණයෙන් ගුණ යහපත් කමින් ජයගන්නේය. ජිනේ කදරියන් දානේන මසුරාව දන් දීමෙන් ජයගන්නේය. සච්චේන අලිකවාදීනම් බොරු කියන්නා සත්‍ය වචනෙන් ජයගන්නේය. නමුත් මේකේ අනිත් පැත්තයි සමාජයේ තිබෙන්නේ. අපි කවුරුත් දන්නවනේ සමාජයේ සාමාන්‍ය ප්‍රතිපත්තිය මොකක්ද? ක්‍රෝධය ක්‍රෝධයෙන්ම ජයගන්න ඕන. ඊළඟට නුහොඳ කරන තැනැත්තා ඒ නොහොඳ කිරීමෙන්ම ඒ විදිහටම ජය ගන්න ඕන. මසුරා මසුරුකමෙන්ම ජය ගන්න ඕන. ඊළඟට බොරු කියන්නා ඊට වැඩිය ලොකු බොරුවක් කියලා ජය ගන්න ඕන. අපි දැන් ඔය බුදු පියාණන් වහන්සේ සෞම්‍ය වචන වලින් කියාපු ඒවා දැන් සමාජයේ බොහෝ විට ව්‍යවහාර දින ඔයිට වඩා දැඩි ස්වරූපයක. මොකද ඒ තරමටම ඕලාරිකයි සමාජයේ ගුණධර්ම පරිහානිය නිසා. දැන් සාමාන්‍ය ක්‍රෝධය කියලා කියාපු එක ද්වේෂය, වෛරය ආදී වශයෙන් සමාජයේ පවතිනවා. ඒ වගේම තමයි දැන් මෙතන අර නුගුණ ගැන කියාපු එක වෙනුවට අත් වශයෙන් මේ පින්නතුන් කල්පනා කළ බලනවා සමාජයේ නිතර තිබෙන බව අහන්ට ලැබෙන අගතිය දූෂණ ආදී වචන ඔකට කිට්ටු කරන්න පුළුවන් මේ නොහොඳ කියන එකට අගති දූෂණ. ඉතින් අර ක්‍රෝධය පිළිබඳව තියෙන අර විසෙන් විස නැසීමේ ප්‍රතිපත්තියක් විසෙන් විස නසන්න වගේ අපි ක්‍රෝධය කරන්නා ක්‍රෝධයෙන්ම නසන්න ඕන කියලා හිතනවා. මේ අගතිය පිළිබඳව එහෙම සාමාන්‍ය සමාජයේ කල්පනා කරන්නේ වැල යන අතරේ මැස්ස බඳින්න ඕන. සමාජයේ අපිට ඔක හරියන්න බෑ හැම තැනම ඕක තමයි තියෙන්නේ අපිත් ඒ විදිහට යන එකයි තියෙන්නේ කියලා යම් තැනක වංචාව දූෂණය අගතිය තියෙනවා නම් අපිත් ඒකේ ක්‍රමයේ හරි දැනගෙන අපි ඊට වඩා ඉහළින් කරලා අපිත් හැහෙන යමක් කමක් ප්‍රයත්න කරගෙන අපායට යන එකයි. අන්න ඒ විදිහට සංකල්පයක් සමාජයේ තිබෙන්නේ. ඉතින් ඒ වගේම තමයි මසුරුකම පිළිබඳවත්. කෙනෙක් මසුරු වෙලා ඉන්න දකින්නකොට අපි විතරක් දීලා මොකටද? ඒ අය දෙන්නේ නැත්නම් අපි මොකටද දීලා? ඉතින් ඒකට හොඳ කථාන්තරයක් මේ ජනප්‍රවාද කතාවක් තිබෙනවා. අපි කොයි දෙයින් වුණත් අපි පාඩමක් ඉගෙන ගන්නව නම් අහක දාන්න හොඳ නැහැ. ඒක මේ කාලෙට ඒ තරම්ම නැත. මේ සමීප කාලයක ඇති වුණු කථාන්තරයක් වෙන්න ඕන. අර ආණ්ඩි හත් දෙනා අර අම්බලමේදී කැඳ බිව්ව හැටි කතාව. දැන් කෙනෙක් අහලා ඇති මේ ඒ කතාවේ හැටියට. දැන් ඉස්සර දන්නවනේ මේ පාරවල් ලයින් අම්බලම් තිබුණා. පයින් ගමන් කරන අය කාලේ ගත කරන්න එනවා ඒ ප්‍රදේශවලින්. ওই විදිහට ආණ්ඩි හත් දෙනෙක් එක අම්බලමකට ආවා. හැන්දෑව යානි. ඒක හැම දිනාගේ ළඟම යන්තම් ওই හාල් මිටක් වගේ සුළු දෙයක් තිබුණේ. නමුත් ඉතින් කට්ටිය එකතු වෙලා මෙන්න මේ රැට ගන්න මොනවද කියලා අහුවාම අපි කැඳ බොමු කිව්වා. ඉතින් කොහොම හරි මේ කැඳ ලිපියේ තියෙන හැටි මේ කවුරුත් දන්නවා. ඒ විදිහට නෙවෙයි මෙතන කැඳ වෙනුවට වතුර ඇහැලියක් ලිපියේ තියුවා. ඒක උණුවේගෙන යනකොට අර කවුරුත් මේ හාල් මිට බැගින් දැම්මා. අර ඔන්න මගේ මිට කියලා ආණ්ඩි හත් දෙනාම තමන්ගේ හාල් මිට දාලා ඔන්න බලාගෙන ඉන්නවා අන්තිමට කැඳ බොන්න. දිව්‍ය මොනවද උණු වතුර. හිතා ගන්න පුළුවන් කොහොමද උනේ කියලා. කවුරුවත් අනිත් කෙනා රවට්ටන්න අනිත් කෙනාගේ මසුරුකම අනුව තමනුත් මසුරික් නා. ඉතින් අන්තිමට ඒකේ ප්‍රතිඵලය වුණේ කියන්නේ පොඩි කතාවක් වුණත් ඒකේ ලොකු දෙයක් ඉගෙන ගන්න තියෙනවා. ආණ්ඩි හත් දෙනා කැඳ බිව්වේ හැටි. අන්න ඒ වගේ කෙනෙක් මසුරෙක් දැකලා අපිත් මසුරු වුණොත් අන්න ඒ විදිහේ ප්‍රතිඵලයක් සමාජය අපට අත්දකින්න ලැබෙන්නේ. මෙලෝ වශයෙන් පමණක් නොවේ පරලොවත්. මසුරු බව කියන එක විශේෂයෙන්ම මේ ධර්මයේ දක්වනවා. අර අතපය පාවා වැකිටි වීමට හේතු වෙන විකෘත මානසික විකෘතත්වයම ප්‍රතිඵලයක්. ඒක අනුව නොයෙකුත් විදිහේ මේ මසුරු සිතානන් පිළිබඳව එහෙම කතාන්තර තියෙනවා. අන්න ඒ විදිහේ. එතකොට ඒකෙනුත් යමක් ඉගෙන ගන්න පුළුවන්. සත්‍ය පිළිබඳවත් එහෙමයි. සත්‍ය පිළිබඳවත් දැන් බොරුව කියන එක නානා ප්‍රකාර ඒකත් සමාජයේ ඊට වඩා උග්‍ර අන්දමින් තිබෙනවා. ඒකට දැන් බොරුව කියන වචනෙට වැඩිය දැන් behavior වෙන්නේ වංචාව. වංචාව. ඉතින් අරිට වැඩිය උග්‍ර අන්දමින් සමාජයේ පවතිනවා. ඉතින් ඒකත් ජය ගන්න ඕනේ ඊට වඩා දක්ෂ වංචාකාරයෙක් වීම. ඒක ලොකු කුඩා හැමතැනම පුදුමහත් හැම කෙනෙකු තුලම දක්ෂතාවක් හැටියට අධ්‍යාපනයත් එක්කම වැඩෙන එකක් තමයි වංචාව. ඒ මට්ටමිනු යන්නේ. නමුත් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ ඒක අනිත් පැත්ත. සත්‍යයෙන් බොරුව ජය ගන්නවා. ඉතින් මොකද ධර්මයේ බොහෝ අවස්ථාවල මේ සත්‍යයේ තියෙන වටිනාකම ප්‍රකාශ කරලා තියෙනවා. මහ පුදුම දෙයක්. සත්‍යයේ දැන් අතන අර උත්තරාග කතාවෙම පේනවනේ. ඒක සත්‍යයෙන් ප්‍රාතිසාරි දක්වන්න පුළුවන්. සත්‍ය ක්‍රියාවේ ශක්තිය තිබෙනවා. දැන් මේ කාලේ සත්‍යයක් කුරුදු නොකරන කෙනෙකුට බෑ සත්‍ය ක්‍රියාවකින් ජය ගන්න. නමුත් සත්‍යයේ තියෙන ජය ඒ වටිනාකම් තමයි බුදු පියාණන් වහන්සේ නොයෙකුත් ආකාරයෙන් දක්වලා තිබෙනේ සූත්‍ර දේශනා ආදී සත්‍යං වේ අමතා වාචා ඒස ධම්මෝ සනන්තනෝ සත්‍යය තමයි අමෘත වචනය ඒක සනාතන ධර්මතාවක් වෙනුවෙන් ප්‍රකාශ කරලා තිබෙනවා. ඉතින් ඒ වගේම දැන් බුදු පියාණන් වහන්සේගේ ජීවිතය බෝධිසත්ව ජීවිතය ගැන කල්පනා කළ බැලනකොට ඒ ධර්මයේ සඳහන් වෙනවා ඒ සත්‍ය පාරමිතාව ඉහෙලින්ම බෝධිසත්වයන් වහන්සේ රැක බව. බෝධිසත්ව කාලයේදී සමහර විට පරදාර සේවනය වගේ දේවල් පවා කිරලා තියෙනවා ඒ බෝධිසම් බාරපුණු. නමුත් සත්‍ය වචනයම දිගටම පාවිච්චි කළ බව සඳහන් වෙනවා. ඒ සත්‍ය ශක්තියමයි බුදු පියාණන් වහන්සේ අපි දැන් අර බුද්ධ චරිතය ගැන හිතන කොටත් ඒ කල්පනා කළ බලනකොට අර පස්වග මහණුන් ළඟට ඇවිල්ලා ඒ අය ගරුසරු නොදක්වා ඉන්නකොට මේ මම බුද්ධත්වයේ ලබා ගත්තා මහණෙනි කන් දෙන්න ධර්මයට කියලා ඒවා ඒ පස්වග මහණුන් ඇහුවා අර තරම් දුෂ්කර ක්‍රියා කළත් බුදු වෙන්න බැරි වුණා නම් කොහොමද ඔය දැන් කිව්වට අපි කොහොමද විශ්වාස කරන්නේ බුදු වුණා කියලා. එතකොට බුදු රජාණන් වහන්සේ ආහතට පැනගෙන ගිලා ප්‍රාතිහාර වෙන්නුවේ නැහැ. එතනම ඉඳගෙන මේ මෙච්චරයි ඇහුවේ. මහණෙනි මං වෙනදත් මේ විදිහට කතා කළාද කියලා ඇහුවා. අන්න එතකොට ඒ තුලින් ඒ පස්වග මහණුන්ට බුදු පියාණන් වහන්සේගේ සත්‍ය පාරමිතාවේ ශක්තියෙන් ඒ තිවුණු සැකදුරු වෙලා ගියා. අන්න ඒ විදිහට අපිට පේනවා එතකොට අර ඒ බුදු පියාණන් වහන්සේ සත්‍යං වේ අමතාවාචා ඒක අමෘත වචනේ. ඒක ඒ වගේම තමයි ඒ සත්‍ය පාරමිතා පුරපු ආකාරයේ කථාන්තරවල සඳහන් වෙනවා. ඉතින් ඒක නිසා සත්‍ය වචනේ. මොකද යම් කෙනෙක් නිවන් දකින්න බලාපොරොත්තු වෙනවා. නිවන කියලා කියන්නේ ප්‍රඥාවෙන් ලබාගත යුතු තත්ත්වයක්. ප්‍රඥාව කියලා කියන්නේ මෝහය නැසීමක්, අවිද්‍යාව නැසීමක්. එතකොට මෝහය නැසන්න බෑ තමාම රවට්ටගෙන. බොරුව කියන්නේ තමාම රවට්ටා ගැනීමක් වංචාවක්. අන්න ඒක නිසා අර සත්‍ය වචනේ වටිනාකම එතන ඒ දක්වලා තිබෙනවා. ඒ විදිහට බුදු පියාණන් වහන්සේ මෙතන මේ ලෝකයාට මේක හරියට අභියෝගයක් වගේ දෙයක් බුදු පියාණන් මහසී ඉදිරිපත් කළා තියෙනවා. ලෝකයා යන්නේ අර විදියට විසෙන් විසන අසමින් වැල යන අතරේ මැස්ස බඳිමින් මෙලව කොහොම කොයි ආකාරයකින් හරි දෙලොවම පිරිහුණත් මෙලව తాවකාලිකව හරි යම් කිසි නිලතල බලය ධන ධාන්‍ය ආදී රැස් කරගන්න. ආධ්‍යාත්මය බරපතල අන්දමින් පිරිහෙනවා. එපමණක් නොවේ මේ ප්‍රතිපත්ති වල වටිනාකම අපිට හිතා ගන්න පුළුවන්. දැන් බොහෝ දෙනෙක් මේ කාලෙත් බොහෝ දෙනෙක් හිත යොදවන්නේ තමයි සමාජ සංශෝධනය, සමාජ ශෝධනය, තවනය, පුනරුත්ථාපනය ඔය ආදී වචන අපට අහන්න ලැබෙනවා සමාජයේ නගා හිතු වීම. දැන් මෙතන පළමුවෙන්ම එතකොට අධ්‍යාත්මය තමන්ගේ හිත පිරිසුදු කර ගැනීමට උපකාර වෙන මේ ප්‍රතිපත්ති හතර. ඒ වගේම තමයි අර සමාජයටත් සමාජයේ සකස් කිරීමේදී අර කියාපු ගුණ ධර්ම උපකාර වෙනවා. දැන් අපි ක්‍රෝධය ගැන හිතලා ගනිවා. බෝධිය කියන එකත් එන්නේ බොහෝ විට ඒ දමණය කළ නොහැකි අය දැඩි අය මුදු මොලොක් බවින් තම පුදුමන්දමි ඒ සමහර කෙනෙක් හික්මවලා කියන බුදු පියාණන් වහන්සේගේ නිදර්ශනය මේක එකට ඇති අර නාලාගිරි දමණය අඟුලිමාල දමණය ආදී ඒ මට්ටමින් කෙසේ වෙතත් Taman මේ මුදු මොලොක් ප්‍රතිපatti ගැනීමෙන් යම්කිසි ආදර්ශයක් දෙනවා අර අනිත්‍ය නැත්තට දැන් අර අවස්ථාවේ අර උත්තරාවගේ ක්‍රියාව නිසා සිනමාව හිතන්න පෙළඹුණා එතනයි අපිට තියෙන්නේ බොහෝ විට කෙනෙකුට හිතන්න ඉඩ දෙන්න ඕන හිතන්න ඉඩ දීම තුලින් ඒ තැනැත්තා ඊට වඩා ගැඹුරු වැටහීමක් ඇති කර ගන්නවා ඒ ගුණ ධර්ම වල වටිනාකම පිළිබඳව එහෙම නැතු එක පාඩම අපේ ලේසි ක්‍රමයේ තමයි විසෙන් විස නැසීම ඒ වෙනුවට අනිත්‍ය බුදු පියාණන් වහන්සේ මෙතන මේ දේශනා කළ ධර්ම මෙන්න මේවා අපේ ජීවිතේට ක්‍රමක්‍රමයෙන් ලං කර ගන්න බලන්න ඕන මොකද බොහෝ විට අපි බණ භාවනා ආදී කටයුතු වලදී නම් නමුත් මෙන්න මේ වල්පරැටි වගේ අපේ සිත්වල නානාවිධ ක්ලේශ ඉතුරු වෙලා තිබෙනවා ඒ වාට ඕන කරන බෙහෙත් තමයි බුදු පියාණන් වහන්සේ මේ නොයෙකුත් දේශනාවල දක්වලා තිබෙන්නේ ඒ වගේම මේ බුද්ධ කාලයට සමීප ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගේ චරිත තුලින් අපට මෙන්න මේවා හොඳ ආදර්ශ ලබා ගන්න පුළුවන් මේ පොඩි සිද්ධියක් හැටියට තියෙන දැන් ඒවල ප්‍රාතිහාරි හැටියටයි සැලකන්නේ නමුත් ඇත්ත වශයෙන්ම ඒක 아무තු දේවල් නෙවෙයි අර ධර්මයේ හරියට ධර්මයේ හැසිරෙන පුද්ගලයාට තිබෙන සැනසීමේ කොටසක් තමයි ඒක මේ ජීවිතයේදී මේ තනත්තාගේ චිත්ත ශක්තිය තුලින් විශාල පිරිසක් සහනයක් ආදර්ශයක් ඒ වගේම ජීවිතයට ලොකු ආලෝකයක් ලබනවා. අන්නේ විදිහට එතකොට අපාපගේ ජීවිතවලට හැකියතා දුරට මෙන්න මේ කියන ආදර්ශ මාර්ගයෙන් අපේ ජීවිතය සකස් කරගන්න උනන්දු වෙන්න ඕන. දැන් විශේෂයෙන්ම තම තමන් ගැන හිතලා බලනකොට මේ මෛත්‍රී භාවනාව. ඒක එදිනදා ජීවිතයේදී බොහෝ දෙනෙක් කියන එක තමයි වර භාවනාව කියන වචනයත් එක්කම මේවා කරන්න කාලය නැහැ කියලා. දැන් අර බුදු පියාණන් වහන්සේ අතනම දක්වලා තියෙන කරණීය සූත්‍රයේ තිට්ඨං චරං නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගත මිද්දෝ කියලා. අවසාන වශයෙන් අර භාවනාව මුලදී ආරම්භ කළාට පරියන්කේ ඉඳගෙන ක්‍රමක්‍රමයෙන් හිතට ඒක හිතට හොඳට අල්ලනකොට හතර ඉරියව්වම කරන්න පුළුවන්. දැන් මේ අර උත්තරාවත් ඒ හදිසි අවස්ථාවෙම අර විදියට මෛත්‍රී සිතට සිත දැම්මේ ඒක හොඳට පුරුදු කරලා තිබුණ නිසා. ඒ විදියට පුරුදු කරලා නැත්නම් එයින් වැඩ ගන්න බෑ. අන්න ඒක නිසාම තමයි එදිනදා කොයි කටයුතු තිබුණත් මේකයි වටිනාකම තේරුම් ගත්තනම් ඒ පිළිබඳව ඡන්දය ඕනෑකම ඇති වුණා නම් ඒ තැනැත්තාට ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා මේවා අර බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ ආකාරයට ආශේවිතාය භාවිතාය බහුලීකතාය කියන ආකාරයට ක්‍රමක්‍රමයෙන් මේක ඇසුරු කරනව පමණක් නෙවෙයි වඩනව පමණක් නෙවෙයි බහුල වශයෙන් කරනවා ඒක යානයක් බවට පත් කරගන්නවා වාස්තුවක් බවට ඉදමක් බවට පත් කරගන්නවා ඒකට හේතු වෙලාම ඉන්නවා ඒක පුරුදු කරනවා හොඳටම ආරම්භ කරලා ඒක කරනවා කියලා අන්න ඒ විදිහට ඒ මෛත්‍රී සිත වඩන්න උත්සාහවත් වෙන්න ඕනේ. ඒ වගේම තමයි ක්‍රෝධය පිළිබඳව එහෙමයි අනිත් ඒවා පිළිබඳවත් ගුණ යහපත් තම පිළිබඳවත් හැමදාම කල්පනා කරන්න ඕන. ලෝකේ නොයෙකුත් වගාවල් තිබෙනවා. දැන් මේ කාලෙත් වගා ව්‍යාපාර ගැනහන්න ලැබෙනවා. වගා සංග්‍රාම ගැනහන්න ලැබෙනවා. නමුත් ඇත්ත වශයෙන් කලන්න ඕනේ අර කොයි වගාවල් තිබුණත් ගුණ වගාව නැති තැන එක රැයින් මේවා විනාශ වෙන්න පුළුවන් බව අපට පැහැදිලි සාධක තිබෙනවා. මහා ධනස්කන්ධ ඇති නිවෙස් එක මොහොතින් ගිනි කූරක් ලං කර හැටිය දේශසිතකින් ඒක ඉවරයි. මහා අපිතම වෙල්්‍යායවල් තවත් නොයිකුත් වතු ඒවා පොඩි ගිනි කූරක් ලං කරන්න. එතකොට කෙරුණේ බොහොම වොඩි දෙයයි. නමුත් ඒකට උපකාර වුණේ අන්න අර ක්‍රෝධසිත දේශ පලි ගැනීම ඊර්ෂ්‍යාව ආදී කෙලෙස්. ඊන් අපට පේනවා එතකොට මේ හැම වගාවටම වඩා ගුණ වගාව වැඩගත් බව. ගුණ වගාව නැති තැන අනිත් හැම වගාවම පාළුයි. නියගෙන් නෙමෙයි පාළු වෙන්නේ. ජල ගැල්මෙන් නෙමෙයි පාළු වෙන්නේ. ගුණ වගාව නැතිකම. එතකොට එහෙම කල්පනා කරලා බලනකොට අර ඒ ක්‍රෝධය අර සාදු චර්යාව කියලා කියන්නේ දැන් බුදු පියාණන් වහන්සේගේ වචනෙන් කියන්නේ එතන අසාදු සාදු කියන වචනයයි වදන්. ඒක තමයි මධ්‍යස්ථ වචනයක්. සාදු සාදු කියන වචනේ පවා අපේ කනට හුරුයි. කනට ඉතාම ප්‍රියයි. සාදු චර්යාව. ඉතාමත්ම හොඳ පැවැත්ම කියන එකයි. ගුණ යහපත්කමයි කියලා දැන් සාමාන්‍ය ලෝකයේ හඳුන්වන්නේ ගුණ යහපත්කම. නුගුණ නෙවෙයි. ඒකට ගුණ වගාව. ඒක එකතු කරගන්න ඕන. කැටේට ටික ටික එකතු කරන්න වගේ ඔය තමන් කල්පනා කරන්න ඕන දවසේ කරණීය සූත්‍ර ආදී දක්වන විදිහ බුදු පියාණන් වහන්සේ ගොනු කරලා දක්වපු ඒ ගුණ තම තමන්ගේ චිත්තසංතානය එකතු කරගන්න. ඒව එකතු වෙලා තමයි යම්කිසි දවසක ආදර්ශමත් පුද්ගලයෙක් ලෝකෙට බිහි වෙන්නේ. බුදු පියාණන් වහන්සේ මේ කල්පගණනක් ඒ විදිහට එකතු කරලා තමයි බුදු කෙනෙක් හැටියට ලෝකයාට මේ ධර්මයේ දේශනා කරන්න අපට මේ අපේ නිවන් මාර්ගය පෙන්වා දෙන්න ශක්තියක් ලැබුවේ. ඒ විදිහටම හැම කෙනාම සංසාරේ යමක් එකතු කර යුතු නම් එක් කරගත යුත්තේ ඕකයි. මේ ගුණ ධර්ම මොකද මේ ගුණ ධර්ම තුලින් ඒවා මෝරා යාම තුලින් තමයි යම් කිසි කෙනෙකුට විමුක්තිය ලබා ගන්න පුළුවන් වන්නේ. අපි එතකොට අර මේක යමක් නැති කිරීම කියන අදහස සමහරවිට එන්නේ මේ ලෝභය, ద్వේෂය, මෝහය නැති කිරීමයි අපි කරන්න ඕන කියලා. ඕක බොහොම ලේසියෙන් කියනවා. නමුත් ඕක කරන්න නම් අර කියාපු වල් පැලෑටිත් උදුරලා දාන්න වෙනවා. ඒ ඔය පොඩි පොඩි ඒවා ඉවත් කරනවා ඒකම ගුණ වාදාව. දැන් ඒක තමයි කියන්නේ මේ වල් පැලෑටි දැන් අපි යම් කිසි තැනක වගාවක් නොකරනව නම් එතන පුරන් වෙනවා. ඒ වහක් කළා නිකන් හින්නේ හිටියොත් දැන් එහෙමත් තර්කයක් තිබෙන නිසා අපි කියන්නේ බොහෝ විට ඔය බුද්ධිවාදීන් මේ අපි මෛත්‍රී කියලා වඩන්න දෙයක් නැහැ මෙතන. තරහ ගියාම අපි එයාට මෛත්‍රී කරනවා. ඒක ආයි භාවනා කියලා ඕක පැය ගණන් ඔතන ඉඳගෙන ඉඳලා කරන්න දෙයක් නැහැ කියලා සමහර අය තර්ක කරනවා. නමුත් එබඳු අය පවා සමහර විට ඔය ධාවන තරගාදියක ජයග්‍රහණය කරන්න නම් මාස ගණනක් ඒ සඳහා වෙහෙසෙනවා. ඒ තුලින් පේනවා අපිට යම් කිසි ප්‍රගුණ කිරීමක්, පුරුදු කිරීමක්, ಪರಿචිත කිරීමක් අර කියාපු හැටියට අර දීර්ඝ ආකාරයෙන් පුරුදු පුහුණු කිරීමක් නැත්නම් අපට අවස්ථාවාම මේක කරගන්න ශක්තියක් නැහැ. ඒ නිසා තමයි බුදු පියාණන් වහන්සේ මේ සඳහා පේවිලා යෙදිලා යෝගී හැටියට යෝග කියලා කියන්නේ යෝග කියන වචනේ තේරුම යෙදීම. එතකොට අන්නේවා යෙදිලා මේ ගුණ ධර්ම දිනු කරගන්නේ ඒකයි ලෝකයේ තමන්ගේ ජීවිතයක වටිනාකම ජීවිතයට ඉතුරු කරගන්න පුළුවන් වන්නේ. ඒ ගුණ වගාව. ඒක නිසා හැම කෙනෙක්ම යම් පරමාර්ථයක් තමන්ගේ ජීවිතේ ඉහලින් තියාගන්න ඕන නම් ඒ පරමාර්ථය ඕක කරගන්න ඕන ගුණ වගාව. මේ ගුණ වගාවේ අවසාන මුදුන් එක තමයි අන්තිමට ලෝකෝත්තර ගුණ වගාව. ලෞකික ගුණ වගාවෙන් පටන්ගෙන අන්තිමට ලෞතුරු ගුණ වගාව. ඉතින් ඒ ලෞකික ත්‍ත්වයේ කෙලවර ඒ එක්කම ප්‍රඥාව මෝරණව ගුණයත් එක්කම ඒ ශීල සමාධි ප්‍රඥා කියලා කෙටින් කියන්නේ කෙටින් කියන එක ඒවා මෝරණව අරවතුලින්. ඉතින් ඒකම තමයි දැන් මේ පින්නතුන්ට හිතා ගන්න පුළුවන්. දැන් අද දවසේ බොහෝ දෙනෙක් ඇතම් කෙනෙක් පොහොය අටසිල් සමාදන් වුණා. තවත් කෙනෙක් දසසිල් සමාදන් වුණා. දැන් මේ අවස්ථාවේ ආජීවශෘංග ශීලයේ සමාදන් වුණා. මේ හැම එකකින්ම කරන්නේ මොකද්ද? අන්න අර කියාපු අර වල් පෙරෑටි උතුරන්නා වගේ තමන්ගේ චිත්තසංතානෙ ඇති වෙන්න පුළුවන් ඒ කෙලෙස්. ඒ වාට ඒ මූලික වශයෙන් ඒවට යම් පියවර ගන්නවා. මොකද කය වචනේ හික්මව ගන්නවා. එතෙන් විට සිටිවිල්ල එන්න පුළුවන්. සිටිවිල්ල එනවත් එකම කය වචනේ ක්‍රියාත්මක වුණොත් අපි දන්නේ නැතුව මහා භයානක ප්‍රපාදයකට වැටෙනවා. එතකොට පළවෙනිම මට්ටම තමයි ශීලය. ශීලයෙන් කරන්නේ කය වචනේ හික්මවා ගැනීම. සිටිවිල්ල එනවා තමයි. නමුත් අර ගත්තු අදිෂ්ඨානය තුලින් පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා තමන්ම කවුරුත් කිව්වට නෙමෙයි මම මේක මේ ප්‍රතිපත්තිය වේරමණී කියලා කියන්නේ මේ වෙන්වීම. පරපණ නැසීම අනිත් සතුන් මැරීමෙන් වෙන්වීම පිළිබඳ ශික්ෂාපදයේ රකිම කියලා ගත්ත අදිෂ්ඨානය ඒකට ඒක ප්‍රඥාව ආලෝකයකට විහිදුවලා ඒක තුල තමන්ගේ ජීවිතය ගෙන යන්න උත්සාහ කිරීමයි මේ සීල සමාදානය කියලා කියන්නේ. ඒ විදිහට යම් කිසි ශික්ෂාපද පහක් හෝ අටක් හෝ දහයක් හෝ කෙනෙක් දවසක් එක රකින්නවා නම් ඒ තුලින් ඇති වෙන පුණ්‍ය කුසල රාශිය තමයි බුදු පියාණන් වහන්සේ අර දැන් අර හොය අට සිල් පිළිබඳව බුදු පියාණන් වහන්සේ වර්ණනා කරන තැන දක්වනවා උපෝසත අටංග සීලය පිළිබඳව මහා ජුතිකෝ මහා විප්පාරෝ කියලා මහා ජෝතිමත් මහා නාදනින් නාදනගෙන විදිහේ කුසලයක් කියලා මේ පොහොය අට සිල් රැකීම පවා අන්න ඒ විදිහට දැන් මේ කාලේ නම් අවමට්ටමින් පංච සීලයවත් ඒකත් මහා පුදුම ශක්තියක් ඇති දෙයක්. අපි පංච සීලය පොඩි හැටියට සැලකුවට ඒක පිරිසිදු වරක්වත් කොයි තරම් ශක්තියක්ද. නමුත් ඒකවත් රකින්න කෙනෙක් පිළිඹෙන්නේ නැහැ. ඒවයි වටිනකම දන්නේ නැහැ. ඉතින් ඒ විදිහට සීලයෙන් කරන්නේ ඒ කය වචන හික්මවා ගන්නවා පළමිනි මට්ටම. ඊළඟට ඇත්ත වශයෙන්ම ಗುಣ නුගුණ ඒවා පහළ වෙන්නේ සිතේ. අපි හැම දෙනෙම දන්නවා මේ ඔක්කොම මනෝ පුම්බංගම ධම්මා කියලා කියාපු වචනයට අනුව මේ හැම එකකම මුල හිතයි. ඉතින් මේක මේ හිතේ ඇති වෙන එක ඒක නතර කරගන්න නම් ඒක පහසු වැඩක් නෙවෙයි. ඒක භාවනාමය වශයෙන් කළ යුත්තක්. අර විදියට විසිරෙන සිත තැන්පත් කරගෙන ඊළඟට ඒ කුසල් අරමුණක්. ඇත්ත වශයෙන්ම කුසල් අරමුණක් දෙන්නේ ඒකයි. අකුසල් වලට මොකක් හරි හිත අරමුණක් අල්ලනවා. හිතේ ස්වභාවයෙන්ම අරමුණක් අල්ලගෙන යන එක අල්ල යනවා. ඉතින් ඒ අල්ලන එක නරක අරමුණ වෙනුවට හොඳ අරමුණක් දෙනවා. ඒකයි මෙතෙන්දි කරන්නේ. ඒ හොඳ අරමුණ රැකගන්න යෝනිසෝ මනසිකාර වශයෙන් නුවණින් කල්පනා කළා. සමහර විට සාමාන්‍ය ලෝකයා තර්කයෙන් අනවශ්‍ය දෙයක් හැටියට හිතන එක පවා සමහර විට ඕන වෙනවා. මොකටද? දැන් අපි දන්නවා දැන් සමහර ලෙඩවලට බෙහෙත් තියෙනවා. අපිට කිව්වහම පුදුම හිතෙනවා. ඒක බෙහෙතක්ද කියලා හිතෙනවා. නමුත් වැඩේ කෙරෙනවා. වතුර ඉන්ජෙක්ෂන් එකක් ගහලා හරි ලෙඩේ හොඳ වෙනව නම් ඒක බෙහෙතයි. අන්න ඒ වගේ යම් කිසි දේවල් තිබෙනවා ඒවාට මේ ඉතාම සියුම් මන්දමින් හිතෙන්ම පැන නගින ඒවා ඒවාට Tamanට පුළුවන් ප්‍රතික්‍රම සොයා ගන්න. ඒ විදිහ ක්‍රමයක් තමයි දැන් මෙතෙන්දිත් අර උත්තරාවත් යොදාගත්තේ. අර තැනැත්තියගේ පොඩි ගුණයක් එළියට අරගෙන පොඩි හැටියට සාමාන්‍ය ලෝකයා හිතන එකක් එළියට අරගෙන ඒක තුලින් තමන්ගේ ද්වේෂයෙන් මකාගත්තා. අන්න ඒ විදිහට අපි කල්පනා කරන්න ඕන අර අපේ පරමාර්ථීය ගුණ වගාව නම් නුගුණ උදුරා පළවා හැරීම නම් උදුරා දැමීම නම් අන්න ඒකට අදාළ විදිහට අපේ ජීවිතය හැඩගස්ස ගන්න බලන්න ඕන අපේ වටිනාකම්. අන්න එතෙන්දී ඒක තියෙන්නේ. ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි වටිනාකම් පිළිබඳ එක. අපේ වටිනාකම් සමාජයේ වටිනාකම් විය යුතුම නැහැ. අපි සාමාන්‍යයෙන් දැන් මේ කාලේ කාලීන වටිනාකම් මේ කාලේ එහෙම බෑ කියලා හැම නොයෙකුත් හැඟීම් තිබෙනවා. නමුත් මෙතන කාල සීමාවක් නැහැ කර්මයට. කුසලා කුසල කර්මවල පිළිබඳ කාල සීමාවක් නැහැ. බුද්ධ කාලයේ කළත් මේ කාලයේ කළත් අකුසලේ පාප කර්මයේ විපාක ඒකාකාරයමයි. ඒක නිසා ඒවා කෙසේ වෙතත් අපි තබා ගන්න ඕනේ අන්න අර ධර්මේනොත් කර්මේනොත් අපට ලැබෙන ඒ වටිනාකම. විශේෂයෙන්ම සංසාරික ජීවිතයේදී බලපාන නිසා කර්මය පිළිබඳව ඒ වටිනාකම් කියලා කියන්නේ හැමතැනම අකුසලය කියලා කියන්නේ අර ධර්මයේ ආකාරයෙන්ම අදක්ෂ බව. සසර විසීමේදී අදක්ෂ වීමයි අකුසල කියලා කියන්නේ. මොකද අදක්ෂ වෙන්නේ මොකද? මෙතන හොඳට වගේ කරාට මොකද ගිහිල්ලා වැටෙන්නේ නරක තැනක. නැත්නම් මෙතෙන්දීම විපතටපත් වෙනවා. ඒකේ ආනිසංස, ඒකේ විපාක වශයෙන්. කුසල කියලා කියන්නේ අන්න දක්ෂකම. මේ සංසාරයේ අර විදිය අපාය ආදී දුගති වලට යන්නේ නැතිව නිවනට යොමුවල කරන වැඩ තමයි මේ කුසල කියලා කියන්නේ. ඉතින් ඒ විදිහට කල්පනා කරලා බලනකොට අපි වටිනා කම් විය යුතු අන්න අර කුසල් පැත්ත. අපි දෙන්න ඕනේ කුසල ඡන්දය කියලා කියන්නේ කුසලයටයි ඡන්ද දෙන්න ඕනේ. කුසලයට අපි ඡන්ද දෙන්න ඕනේ. ඡන්දය පිළිබඳ ප්‍රශ්න ආවහම අන්න ඒ විදිහට තමන් කල්පනා කරන්න ඕනේ සමාජ සම්මත කෙසේ වෙතත් අන්න ඒ විදිහට වටිනාකම් පෙළක් තමන්ගේ ජීවිතයට ඉදිරිපත් කර ගන්න ඕන. මගේ ජීවිතයේ මෙන්න මේ වටිනාකම් යටතේ මම ජීවත් වෙනවා. අනිත් කවුරු කිව්වා හෝ ඒවා. ඒවා තුලින් තමන්ගේ චරිතය වැඩෙනකොට අන්න අනිත් අය අවදි වෙනවා. සමහර විට හිනා වෙච්ච අය, ඒ ඔච්චම් කරපු අය, මේ මොඩකමක් කියලා කියාපු අය අන්තිමට තමන් ළඟට එනවා තමන්ගේ ප්‍රශ්නයක් අරගෙන. මොහොම බැරෑරුම් තත්වයකට ප්‍රශ්නේ නිහට පස්සේ ඒකට පිළිසරණක් වෙන්නේ නැති වෙනකොට ඔන්න එනවා අර කල්යාණ මිත්‍රයෙක් කියලා ලෝකයට පේන තැනැත්තා ළඟට. අන්න ඒ තරම් එතකොට වටින පුද්ගලයක් වීම ඒක දවසින් දෙකින් කෙරෙන එකක් නෙවෙයි. අපිට බුද්ධ චරිතයෙන්ම පේනවා. නමුත් අපි හිතන නරක අපි මේ ජීවිතේ නෙවෙයි ඒව කරලා තියෙන්නේ. මේ ජීවිතේ නෙවෙයි ආරම්භයක් කරන්නේ. එහෙම මේ දීර්ඝ කාලයක් කරපු ආරම්භයක ප්‍රතිඵලයක් හැටියට තමයි අද මෙතන ඉන්නේ. අන්න එහෙම කල්පනා කරනකොට අපි මේවා ඒ ආපු ටිකට එකතු කරනවා මිසක් මේක අලුතෙන් කරන දෙයක් කියලා හිතන නරකයි. වෙනස තියෙන්නේ අර හොඳ නරක දෙක හැම තිස්සෙම ඒකේ ස්වභාවයක්මයි. මායя කියලා කියන්නේ ඒකයි. නරක දෙයයි අපිට හොඳ හැටියට පෙන්වුම් කරන්නේ. ඒක ලෝක ස්වභාවය. බුදු පියාණන් වහන්සේ දක්වනවා මේ පහළට ගලාගෙන යන වතුරක් වගේ හිත්වල ස්වභාවය අකුසලයට අදින එකයි. හොඳ නරක පිළිබඳ ප්‍රශ්නේදී හැම තිස්සෙම නරක එකයි ඉදිරිපත් වෙලා අපට පෙන්නනවා. ඒකේ ආනිසංස පක්ෂයක් වගේ බොරුවට පෙන්නනවා. ඒකට යට වුණොත් ඔන්න මායයට අහු වෙනවා. ඉතින් අර අඩු ගන්න මේක වෙන කෙනෙකුට දොස් පවරන්න නරකයි. හිතන්න තියෙන්නේ මායයා. එක්කෝ යාට මායයා ආරුඪ වෙලා නැත්නම් මට මායයා ආරුඪ වෙලා. ඒක පිළිබඳ හරි අවබෝධයක් ඇතිව අන්න ආයි ධර්මයට එන්න ඕන. කර්මය පිළිබඳ හරි අවබෝධයක් ඇති කරගන්න ඕන. ධර්මය පිළිබඳ හරි අවබෝධයක් ඇති කරගන්න ඕන. කර්මයට බුදුර පසේ බුදු රහතන් වහන්සේලාත් යටයි ඒ තරම් බලගත් දෙයක් මේ සංසාරේ බලපවත් වෙන කර්ම නීතිය. කිසි කෙනෙකුට ඒක මඩ පවත්වන්න බෑ. ඒක නිසා ඒකට හිස නමන්න ඕන. හිස නමන්න කියලා කියන්නේ ඒකට අවනතව මේක ලෝක ධර්මතාවක් කියලා කවුරුත් කරන දෙයක් නෙවෙයි. තමා කළොත් තමාටමයි. කළ කළ දේ ඵල දේ කියන ඒ න්‍යාය අනුව තමන්ගේ චරිතාව හරිගස්ස ගන්න ඕන. සිත කය වචනේ හරිගස්ස ගත්තොත් දැන් ඒ අතීතයේ කරපු පාප කර්ම වල විපාක දෙන්න සූදානම් වෙනවනම් ඒ වායේ විපාක මර්ධනය කර ගැනීමට උපකාර වෙනවා. රූප පීඩක ආදී කර්ම ගැන කියන වාගේ ඒ වගේම තමන්ගේ කුසල පක්ෂයට උපස්තම්භක වෙනවා. ඒව තව දියුණු කරගන්නත් ඒ තමන් කරන කුසලයේ උපකාර වෙනවා. ඒ විදිහට ඒ කර්මය ගැන ඒ වගේම තමයි ඊළඟට ධර්මය ගැන හිතනකොට ඉතින් අර බුදු පියාණන් වහන්සේ දක්වවා දාලා නිර්වාණය ඒකම අර මහා කන්දක සිරිපාද කන්දේ ඈතින් පේන එළිය වගේ එහෙම හිතා ගන්න ඕන. අපේ ජීවිතය අනික් කොයි දේවල් අපි කරත් හැකි ආරක්ෂාවල් කළත් අනික් නිලතල දැරුවත් හැම එකක් කරත් බෞද්ධයින් හැටියට අපේ ජීවිතයේ අවසාන පරිමාර්ථය නිවනයි. එතකොට ඒ නිවන් එළිය තුල තමයි අපි අනික් කටයුතු කරන්න ඕනේ. ඒක අනික් පැත්ත හැරිලා ගියොත් ඒක සිරිපාදෙට යන්න බෑ. ඒ එළිය දැකලා. ඒ නිසා හැම තිස්සෙම ඒකත් අපි සිහියට නගා ගන්න ඕන. අද ලැබුණා හෝ හෙට ලැබුණා හෝ තව කල්පයකින් ලැබුණා හෝ ඒ නිවන් අදහස පෙරදරි කරගත්තොත් තමයි මේ ගමන හරියට යන්න පුළුවන්. ඒකම තමයි සම්මාදිට්ඨිය කියලා කියන්නේ හරි දැක්ම. හරි දැක්ම නැත්නම් ලෝකේ අන්ධයි. බුදු පියාණන් වහන්සේ ඒකයි ප්‍රකාශ කරලා තිබෙන්නේ අන්ධ භූතෝ අයං ලෝකෝ තනුකෙත් විපස්සති. මුළු මහත් ලෝකෙම අන්ධයි. බොහොම ටික දෙනාටයි මේ ස්පේන් කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා තියෙනවා. ඒ වගේම බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා තියෙනවා සබ්බේ පුතුජනා උම්මත්තකා කියලා. ලෝකේ ඉන්න තාක් පුතුජනෙයින් ඔක්කොම උමතු වෙන්න හැසිරෙනවා කියලා. පිස්සොයි කියලා තියෙනවා. අපි කෙනෙකුට සමහර විට මේක ගැන බුදු පියාණන් වහන්සේ පිළිබඳව තමනාපයක් ඇති වෙන්න පුළුවන්. නමුත් බුද්ධ ඥාණයට පේන්නේ පුතුජනසිත හරියට පිස්සු සිතක් වගේ උමතු සිතක් වගේ. අන්න ඒ විදිහට එතකොට ඒ උමතු භාවයෙන් මිදිලා අර ප්‍රඥාව කරා යන අර ලෝභ දෝෂ මොහ කියන ඒවායින් ඉවත් වෙලා ඒ සිත ඒ පිරිසිදු බවට පත් කරන පාරිශුද්ධියට පත් කරන මාර්ගයට අපි මේ නිවන කියලා කියන්නේ නිවන් මාර්ගය කියලා කියන ආරි අටංග මාර්ග කියලා කියන ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්මාදිට්ඨියෙන් සකස් වෙලා ඒ හරි දැකුම් ඇති කරගෙන හරි දැකුම් මනු අර උත්තරාව කර වගේ හරි සිතුම් පැතුම් ඇති කරගෙන ඊළඟට හරි සිතුම් පැතුම් අනුව යන හරි වචන පාවිච්චි කරමින් හරි වචන අනුව යන හරි ක්‍රියා කරමින් හරි කර්ම කරමින් ඊළඟට ඒ අනුව දිනചര്യාව හරි ගස්සගෙන හරි දිවි පැවතුම් බවට පත් කරගෙන ඒ උත්සාහය තුලින් හරි වීරිය හරි වෙරදරුම් ඒකත් මතු කරගෙන ඒක තුලින්ම හරි සිහිය කියලා කියන ඒ වටිනා ධර්මයේ මතු කරගෙන ඒකම තහවුරු කර ගැනීමෙන් හරි සමාධියක් ඇති කර ගැනීමෙන් තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ වෙන්නේ. ඒ විදිහට ඒ කාග්‍රවුණු සිතටයි අර බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ සියුම්ම කාරණය අනිත්‍ය දුක්ඛ ආත්ම කියන ත්‍රිලක්ෂණය හරියාකාර විනිවිද දකින්න පුළුවන් වන්නේ අන්න ඒ තුලින් තමයි කෙනෙකුට ඔය අපි කවුරුත් පරාර්ථනා කරන අර සෝවාන් සකදාගාමී අනාගාමී කියන අරහත් ඵල මේ මාර්ගඵල අවබෝධයෙන් ලබා ගන්න පුළුවන් උතුම් අමා මහ නිවන ලබා ගන්න පුළුවන් වන්නේ ඔන්න ඔය විදිහටයි අන්න ඒකම අපේ ප්‍රාර්ථනාව ඒකාන්තයෙන්ම මේ අපි මේ ධර්ම ශ්‍රවණයෙන් මේ සිල් සමාදන් වීමෙන් නිතික් රැස් කරගත්තු ඒ කුසල සම්භාරය ඒ නිවන් සඳහා උපකාර වන සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම ඒවා වැඩිමිට යම් කිසි අවස්ථාවක ඒවා වඩා ගැනීමට මාර්ගඵල අවබෝධයට ඒවාට උපනිශ්‍රය වේවා කියලා හිම ප්‍රාර්ථනා කරගන්නවා ඒ වගේම මේ මෙතෙක් මේ රැස් කරගත්තා වූ කුසල සම්භාරයේ විශේෂයෙන්ම ශාසන ආරක්ෂක දෙවිවතාවුන් ප්‍රදාන් දීදී බ්‍රහ්ම මණ්ඩලයේ සම්තා කේ සතුළු නිවි මේවා අනුමෝදන් වෙන කැමති නම් උන්වහන්සේලාගේ ප්‍රාර්ථනා ප්‍රාර්ථනා සම්පූර්ණ කර ගැනීමට එසේ උන්වහන්සේලාත් අනුමෝදන් වී ඒ ප්‍රාර්ථනීය බෝධිගුණ උතුම් මහණුන් සාක්ෂාත් කරගනිත්වා අපටද මේ ශාසනයට ආරක්ෂාව සලසත්වා එසේම අපගේ ඒ නිය පරලෝකීය ඥාතීනුත් ඇතුළු ආවිචියේ සිට අකනිට දක්වා යම් තාක් කෙනෙක් මේ ධර්ම දේශනාව මේ ධර්ම ශ්‍රවණය කුසල අනුමෝදන් වෙන කැමති නම් හැම දිනෙකම අනුමෝදන් වී සියලු සංසාර දුකින් අත් මිදී උතුම් මහණුන් නිර්වාණ ශාන්තියෙන් සසර දුක් කෙලවර කරගනිත්වා කියලා ප්‍රාර්ථනා කරගෙන මේ ගාථා කියන්න
ඉත්තාවතාචම්හි සම්පතං සම්පදං යබ්බේ දේවානුමෝදන්තෝ සබ්බ සම්පත්ති සිද්ධියා ආකාශට්ඨා භුම්මට්ඨා දීවානාගාමනිධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා භුම්මට්ඨා දීවානාගාමනිධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා භුම්මට්ඨා දීවානාගාමනිධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු සදං දුක්ඛප්පත්තාච නිදුක්ඛා භයප්පත්තාච නිභයා ශෝකප්පත්තාච නිශෝකාන්තු සබ්බේ පිපාණිනෝ විමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා විමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා විමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ සෝයාම නිබ්බානපත්තිය සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධාන් භාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සුත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සුත්ති භවන්තු තේ අභිවාදන සීලස්ස නිච්ඡං වද්ධාපචයින චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පති සබ්බ සම්පති නීචේ අතෝ නිබ්බාන සම්පති නාතේ සමුජ්ජති
ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම ධර්මදේශනාව නොමිලයේ පින්නතුන් අතරට පත්කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.